නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අරඤ්ඤේ රුක්ක මූලේ වා සුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං බයන්තුම් හාක නොසියා නොචේ බුද්ධං සරේයාත ලෝකජෙට්ටං නරාසබං අත ධම්මං සරේයාත නියානිකං සුදේසිතං නොචේ ධම්මං සරේයාත නියානිකං සුදේසිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්කෙත්තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නහෙස්සති ති සද්දා බුද්ධි සම්පන්න පින්නතුනි, එතකොට අදත් අපි මේ විදිහට පිරිසක් විදිහට එකතු වෙලා දැන් මේ ඉරිදා උදෑසන වේලාවේ මේ පිරිස එකතු වෙලා ඉන්නේ මොකද? මෙන්න මේ භාවනානුයෝගී පිරිසක් විදිහට, මේ සිහිය වඩන පිරිසක් විදිහට අපි ඒ යම් කිසි ධර්ම සාකච්ඡාවක්, ධර්ම දේශනාවක් සහ ඒ කමඨහන් ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවකට. ඉතින් දැන් අපිට සුපුරුදු විදිහට දැන් කාලයක් තිස්සේ මාස දෙකක් පමණ තිස්සේ එකතු වෙන පිරිසක්. ඉතින් මේ සුපුරුදු විදිහට එකම පිරිසකට ආමන්ත්‍රණය කරනකොට අපිත් පොඩ්ඩක් අමාරු වෙట్లా තියෙනවා. අපිට පුරුදු අය දානදායක පිරිසට බණ කියලානේ. අපිට දානදායක පිරිසට බණ කිව්වහම මොකද වෙන්නේ? අවුරුද්දකට සැරයක් තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් එකම බණ වුණත් අවුරුදු ගාණක් කියකේ ඉන්න පුළුවන් අර රොටේෂන් එකත් එක්ක යනකොට. නමුත් දැන් එකම පිරිසකට ආමන්ත්‍රණය කරනකොට මොකද වෙන්නේ? අලුතෙන් මොනවා හරි කියන්න වෙනවා, අලුත් බණක් කියන්න වෙනවා. ඉතින් ඒ පැත්තෙන් අපිත් පොඩ්ඩක් අමාරුවේ වැටලා ඉන්නවා. ඉතින් එහෙම අමාරුවේ වැටලා මම ඊයේ කල්පනා කරගෙන ඉඳියා, දැන් මොකද්ද අද කියන්නේ කියලා. මොකද්ද අද කියන්නේ කියලා දැන් ප්‍රශ්නයක් මතුවෙලා ඉතින් ඔහේ ඉන්දියා ඉන්නකොට ඔන්න වන්දනාවට ගියාම ඇහෙනවා, මොකද්ද මේ දජග්ග සූත්‍රය? අපි සති දෙකකට සැරයක් විතර සද්ගායනා කරන දජග්ග සූත්‍රය ඇහෙනවා. ඉතින් බොහොම ආසාවෙන් කැමැත්තෙන් සද්ගායනා කරන සූත්‍රයක් තමයි ඕක. මොකද ඒකට හේතුව බොහොම ආකර්ෂණීය යම් කිසි තර්කයක් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සූත්‍රය ඇතුලේ ඉදිරිපත් කරනවා. මේ සූත්‍ර දේශනාව ඇතුලේ ඉදිරිපත් කරන අමුතු විදිහ තර්කයක්. අනේ තර්කයෙන්දම මට බොහොම කැමැත්තෙන් ආසාවෙන් සද්ගායනා කරන සූත්‍රයක් තමයි ඕක. ඉතින් ඒ සූත්‍රය ඇහෙන වන්දනාවේ ඉතින් මම කල්පනා කරා අද මේ වෙලාවට මේ ධර්ම දේශනාවට අපිට මේ සූත්‍රය යොදා ගන්න පුළුවන්, මේකෙන් යම් කිසි දේශනාවක් කරන්න පුළුවන් වෙයි කියලා මට අදහසක් ඇති වුණා. ඉතින් ඒ අදහසත් එක්ක අද ඉදිරියට යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා මුලින්ම පොඩ්ඩක් වටපිටාව සකස් කරගත්තොත්, වටපිටාව පැහැදිලි කරගත්තොත් අපි මුලින්ම මතක් කරගත යුතු දේ තමයි අපි මේ ජීවිත ගමන ගෙවාගෙන යනකොට, මේ කාලය ගෙවාගෙන යනකොට, මේ ජීවිතය ගෙවමින් පවතිනකොට අපිට නොයෙකුත් බිය වගේම අන්තරායවල් උදා වෙලා එනවා. බිය වගේම අන්තරායවල් අපි කරා ළඟා වෙනවා. ඉතින් අපි මේවට බොහොම සැලෙනවා, බය වෙනවා, බොහොම හිත් කරදර ගන්නවා. මේ විදිහේ ජීවිතයක් ගෙවාගෙන යනකොට නොයෙකුත් අන්තරායවල් එනවා. ඒ අන්තරායවල් වලට අපි බිය වෙනවා. ඒ පිළිබඳ අපේ හිත සැලෙනවා. අපි මේවා පිළිබඳ හිත් කරදර ගන්නවා. ඉතින් ඔහොම කාලේ අපි ගෙවනවා. ඉතින් අපි හිතමු ඔන්න යම් කිසි කරදරයක් බාධකයක් අහම, ලෙඩක් දුකක් අහම මොකද කරන්නේ? ඔන්න ඉතින් මොකක් හරි පිහිටක් හොයාගෙන යන්න උත්සාහ කරනවා. මොකක් හරි පිහිටක් ලබන්න උත්සාහ කරනවා. අපි හිතමු ඒ වගේම දරුවෙක් යම් කිසි අපහසුතාවයකට පත් වෙලා ඉන්නා නම් අන්නේ දරුවා වෙනුවෙන් මොකක් හරි පිහිටක් ලබන්න උත්සාහවත් වෙනවා. ඒ සඳහා යම් කිසි දේවල් සරණ යන්න උත්සාහ කරනවා. ඒ වගේම තමුන්ට යම් කිසි කෙනෙක්ගෙන් ආපදාවක් එනවා නම් මෙන්න මේ ආපදාවෙන් ඇති වෙන බිය නතර කරගන්න මොකද කරන්නේ? අන්න එයා තවත් දෙයක සරණ යන්න උත්සාහ කරනවා. ඉතින් ওই විදිහේ සරණ යන්න උත්සාහ කළාට මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා? මෙන්න මේවා සැබෑ සරණවල් නෙමෙයි. ඒ යම් කිසි තමුන්ට සාන්තියක් ලබන්න පුළුවන්, මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් සරණවල් නෙමෙයි ඔය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් බොහොම විස්තර සහිතව සඳහන් කරනවා මොකද්ද මේ පර්වතවල සරණ යනවා, දෙවියොන්ගේ සරණ යනවා, මේ ගස්වල සරණ යනවා. ওই විදිහට නොයෙකුත් දේවල් පිටිපස්සේ ගිහිල්ලා අපි බලනවා මේ දේ තුලින්, මේ දේ පිටපැතීම තුලින් මට මෙන්න මේ බය නැති කරගන්න පුළුවන් වෙයිද? මෙන්න මේ බියෙන් තැතිගත් මිනිස්සු කොයි විදිහටද වැඩ කටයුතු කරන්නේ? කොයි විදිහටද මේ විවිධ දේවල් පිටිපස්සේ යන්නේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. එහෙම පෙන්නලා දීලා කියන හැබැයි ඒවයෙන් ලබන්න පුළුවන් සරණක් නැහැ. ඒවයෙන් ලබන්න පුළුවන් පිළිසරණක් නැහැ. ඒවයෙන් ලබන්න පුළුවන් ස්ථිර සැනසීමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. අන්න අපි සරණ යනවා කියලා හිතාගෙන ඉන්න දේවල්, ඔය හඳහන්, ඊළඟට ගස්රුක්, ඒ වගේ දේවල්, දෙවිවරු, ඔය නොයෙකුත් පර්වත, ඔවා පිටිපස්සේ ගිහිල්ලා ඔවා වන්දනා කළාට, ඔවෙන් පිහිටක් ලබන්න උත්සාහ කරාට, අන්න ඔවෙන් ඇති වෙන සරණක්, ස්ථිර සාන්තියක් ළඟා කරගන්න හැකියාවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. එහෙම පෙන්නලා දීලා කියනවා, අන්න එහෙනම් මොකක්ද මාර්ගය? මොකක්ද මේ සැබෑ සරණ? මොකද්ද සැබෑ නිවහන කියන එක පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ විදිහේ ධර්මයකට තමයි මේ පිරිසත් යොමු වෙලා තියෙන්නේ. මේ පිරිසත් ඒ තමුන්ගේ වැඩ රාජකාරී අතරේ, ඒ ජීවිත ගෙවන අතරේ මේ එකතු වෙලා ඉන්නේ අන්න ඒ විදිහේ ධර්මයක් පිළිපැදීම සඳහා. ඒ විදිහේ මේ ලෝකේ තියෙන උතුම් ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා සිටිනකොට අනේ උතුම් ප්‍රතිපදාවට යොමු වෙච්ච පිරිසකට තමයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ වගේ පිරිසකට දැන් අපි තව ටිකක් ඉදිරියට අරගෙන ගියොත් අන්න අර දජග්ග සූත්‍රයේදී මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ? මොකද්ද මේ හරි ආකර්ෂණීයයි කියලා මම කියපු තර්කේ කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න උත්සාහ කරමු. ඉතින් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ඔන්න මේ ස්වාමීන් වහන්සේලා පිරිසකට ආමන්ත්‍රණය කරනවා මහණෙනි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා පිරිසත් බුදුරජාණන් වහන්සේට ප්‍රතිඋත්තර බඳිනවා, එසේය ස්වාමීන් වහන්ස කියලා ප්‍රතිඋත්තර බඳිනවා. ඉතින් මොයේ දේශනාව බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙ කොහොමද? භූත පුබ්බම් භික්ඛවේ දේවාසුර සංගාමෝ. මහණෙනි, මේ අතීතේ මෙන්න මේ විදිහේ දෙයක් ඇති වුණා. මොකද්ද? මේ දෙවිවරුයි අසුරයෝයි අතර යම්කිසි යුද්ධයක්, සංග්‍රාමයක් ඇති වුණා. දෙවිවරුයි අසුරයෝයි අතර යම්කිසි යුද්ධයක්, සංග්‍රාමයක් ඇති වුණා. ඉතින් මේ සංග්‍රාමේදී මෙන්න මේ සක්‍රයා, දැන් දෙවිවරුන්ගේ නායකයානේ, දෙවිවරුන්ගේ නායකයා සක්‍රයා මෙන්න මේ විදිහේ මේ දෙවි පිරිස රැස් කළා. අර යුද්ධයට කලින් මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. අර දැන්ට උනත් තියෙන යුද්ධයකට යන්න කලින් කට්ටිය එකතු කරගෙන මේ පොඩි ආමන්ත්‍රණය කරනවානේ, අර ධෛර්යය වඩවන්න. අන්න ඒ වගේ මෙන්න සක්‍රයාත් මොකද කරන්නේ? මෙන්න මේ දෙවි පිරිස එක් රැස් කළා, මෙන්න මේ විදිහට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරලා කියනවා මේ විදිහේ දෙයක්. මොකද්ද කියන්නේ? මේ සක්‍රිය කියනවා මේ මෙන්න මෙහෙම යුද වැදිච්ච උඹලට, මේ යුද්ධෙට ගියපු උඹලට යම් කිසි බියක් ඇති වුණොත්, මේ යුද්ධෙදී යම් කිසි බියක් ඇති වුණොත්, ඒ වගේම තැතිගැන්මක් ඇති වුණොත්, ඒ වගේම තිගැස්මක් ඇති වුණොත්, ලොමු දැහැගැන්වීමක් ඇති වුණොත්, මෙන්න මේ විදිහට උඹලා කරපල්ලා කියලා තමයි සක්‍රිය කියන්නේ. මොකද්ද කියන්නේ? අන්න යම් කිසි බියක්, තිගැස්මක්, ලොමු දැහැගැන්වීමක් ඇති වුණොත් උඹලා මගේ මේ යානේ තියෙන දජය දිහා බලපල්ලා. මම මේ සක්‍රියගේ යානේ තියෙන දජය දිහා බලපල්ලා. අන්න එතකොට උඹලට ඔය තියෙන බිය, තැතිගැන්ම, ඒ ලොමු දැහැගැන්වීම නැති වෙලා යයි කියලා ඔන්න සක්‍රිය කියනවා. දැන් මේ සක්‍රිය කියන්නේ මොකද්ද කියන්නේ? උඹලට එහෙම බයක්, තැතිගැන්මක් ඇති වුණොත් මගේ මේ යානේ තියෙන දජය දිහා බලපල්ලා. ඒ දජය මතක් කරගනිල්ල, ඒ දජය දිහා බලපල්ලා. අන්න බලලා උඹලගේ තැතිගැන්ම, ඒ බිය නැති වෙලා යනවා කියලා ඔන්න සක්‍රිය කියනවා. ඊළඟට කියනවා, බැරි වෙලාවත් මගේ යානේ තියෙන දජය බලන්න බැරි වුණොත් අන්න ප්‍රජාපතිගේ යානේ තියෙන දජය බලපල්ලා. ප්‍රජාපති කියන දිව්‍ය නායකයාගේ යානේ තියෙන දජය බලපල්ලා. අන්න එතකොටත් උඹලගේ බිය, තැතිගැන්ම නැති වෙලා යනවා කියලා දැන් මේ සක්‍රිය කියනවා. ඊළඟට කියනවා, බැරි වෙලාවත් ප්‍රජාපතිගේ යානේ තියෙන දජයත් බලන්න බැරි වුණොත් මේ වරුණගේ යානේ තියෙන දජය බලපල්ලා. වරුණගේ යානේ තියෙන දජය බලපල්ලා. අන්න එතකොටත් උඹලට මෙන්න මේ බය නැති වෙලා යනවා කියලා ඔන්න සක්‍රිය කියනවා. ඊළඟට කියනවා, එහෙමත් බැරි වුණොත්, මේ තුනම හොයා ගන්න බැරි වුණොත්, එහෙනම් මේ ඊසානගේ යානේ තියෙන දජය බලපල්ලා. අන්න ඒක බැලුවහමත් උඹලාට ওই තියෙන බය, තිගැස්ම නැති වෙලා යනවා කියලා අන්න මේ යුද්ධට කලින් පිරිසට ආමන්ත්‍රණය කරලා කියනවා. මේ යුද වදිනකොට යම් කිසි දුකක්, කරදරයක්, අකරතැබ්බයක් ඇති වුණොත් අන්න පිළිපදින්න ඕනේ විදිහ මේ සක්‍රිය කියලා දෙනවා. ඉතින් මේ ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ අමුතු විදිහේ කතාවක් කියනවා. මොකද්ද? අර මෙහෙම සක්‍රිය මේ විදිහට කිව්වා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේගේ කොටස එතෙන්ට එකතු කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට බියක් තැතිගැන්මක් ඇති වුණාම අන්න අර දෙවිවරු අර සක්‍රයාගේ ධජය දිහා බලනවා. එහෙම නැත්තම් ප්‍රජාපතිගේ ධජය දිහා බලනවා. එහෙම නැත්තම් වරුණගේ ධජය දිහා බලනවා. එහෙම නැත්තම් ඊසානගේ ධජය දිහා බලනවා. හැබැයි මහණෙනි, මෙහෙම බැලුවා කියලා අර ඇති වෙච්ච බය, අර ඇති වෙච්ච තිගැස්ම නැති වෙලා යන්නත් පුළුවන්, නැති වෙලා නොයන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අර එහෙම බැලුවා කියලා අර බය නැති වෙලා යන්නත් පුළුවන්, නැති වෙලා නොයන්නත් පුළුවන් කියලා අර සක්‍රියගේ කතාව පොඩ්ඩක් වෙනස් කරලා ඒකට පරස්පර විදිහේ කතාවක් බුදුරජාණන් වහන්සේ කියනවා. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ. ස්ථිර වශයෙන් වෙනවා කියලා කියන්න බෑ කියන එක බුදුරජාණන් වහන්සේ කියනවා. අන්න එතකොට අර අපි සරණ විදිහට සලකන අර විවිධ දේවල් පිටිපස්සේ ගියාට ඒ බය නැති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ. අර දෙවිවරු සරණ ගියාට, එහෙම නැත්නම් ගස්ගල් සරණ ගියාට, එහෙම නැත්නම් වෙන වෙන දේවල් පිටිපස්සේ ගියාට මොකද ඒ ඇතිවෙච්ච බය නැති වෙලා යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අන්න බලන්න, ඔය ලෝකේ තියෙන ඔක්කොම දේවල් වල ඔය දේවල් පිටිපස්සේ ගියාට, ඔය වැරදි දේවල් පිටිපස්සේ ගියාට මොකද අන්න වෙලාවකට බය නැති වෙලා යනවා. වෙලාවකට සැනසීමක් ලැබුණා කියලා හිතෙනවා. නමුත් මේක පිටිපස්සේ සදාතනික සත්‍යයක් නැහැ. ඇත්ත ස්වභාවයක් නැහැ. ඉතින් මොකද වෙන්නේ? වෙලාවකට වරදිනවා. ඒ සාතර පිටිපස්සේ යන්නේ වෙලාවකට හරි, වෙලාවකට වැරදි. ඔන්නෝම තියෙනවා. ඒකට හේතුව මොකද්ද? මේක මේ ධර්මතාවයක් මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. සත්‍යයක් මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අන්න අර එහෙම කිව්වහම කෙනෙක්ට අර විදිහේ පිළිසරණක් ලබා ගත්තාම කෙනෙක්ට බය නැති වෙලා යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම කියලා ඒකට හේතුවත් කියලා දෙනවා. හේතුවත් කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ. මොකද්ද හේතුව? මේ සක්‍රයා කියන එක මහණෙනි, දෙවි රජ කෙනෙක්, දෙවියන්ගේ නායකෙක්. මේ සක්‍රයා කියන්නේ දෙවියන්ගේ නායකෙක්. මෙයා රාගේ දුරු කළා නැහැ. මෙයාගේ හිත ඇතුලේ රාගෙ තියෙනවා. මෙයාගේ හිත ඇතුලේ ද්වේෂෙ තියෙනවා. අවීත රාගෝ, අවීත දෝසෝ, අවීත මෝහෝ කියලා කියනවා. ඊළඟට මෙයාගේ හිත ඇතුලේ මෝහෙ තියෙනවා. මේ සක්‍රයාගේ හිත ඇතුලේ රාග, ද්වේෂ, මෝහ තියෙනවා. ඒ වගේම කියනවා මේ සක්‍රයා බීරුච්ඡම්බි උත්‍රාසි පලායිති. බය වෙන ස්වභාවය ඇති පුද්ගලෙක් මේ සක්‍රයා. මොකද හේතුව? අර කෙලෙස් තියෙන නිසාම මේ සක්‍රයා බය වෙන ස්වභාවය ඇති, තැති ගන්න ස්වභාවය ඇති, ඒ වගේම පලා යන ස්වභාවය ඇති. ඔන්න සක්‍රයාගේ ලක්ෂණ ටික කියනවා. මොකද්ද කියන්නේ? පළවෙනියට කියනවා රාගය දුරු කළා නැහැ, ද්වේෂය දුරු කළා නැහැ, මෝහය දුරු කළා නැහැ මේ සක්‍රයා. ඒ වගේම මේ සක්‍රයා බය වෙන ස්වභාව ඇති, තැති ගන්න ස්වභාව ඇති, පලා යන ස්වභාව ඇති. අන්න ඒකෙන් දා මේ කියන කතාව වෙන්ටත් පුළුවන් නොවෙන්ටත් පුළුවන් කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා. ඔය කොඩිය දිහා බැලුවාම පිටක් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම කියලා කියනවා. හැබැයි එතනින් නවත්තන්නේ එතන තමයි හොඳම කොටස තියෙන්නේ. එතනින් නවත්තන්නේ නවත්තන්නේ නැතුව කියනවා. හැබැයි මමත් මෙහෙම කියනවා. නේද? දැන් බුදුරජාණන් වහන්සේගේ සිංහනාදේ තමයි අර සක්‍රියගේ සිංහනාදේ බලු කරලා ඉවරලා කියනවා. අන්න මගේ සිංහනාදේ මම කියනවා උඹලට යම් කිසි බියක්, තැතිගැන්මක්, ලොමුද හැගැන්වීමක් ඇති වුණොත් උඹලා මෙන්න මෙහෙම කරපන්. කොහොමද කරන්නේ? මේ බුදුන්ව සිහි කරපන්. බුදුන්ව සිහි කරපන්. බුදුන්ගේ ಗುಣ සිහි කරපන්. අර මේ පින්නතුන් කියන ගාථාව එතන සඳහන් වෙනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඔන්න ඔය විදිහට බුදුන්ගේ ಗುಣ සිහි කරපන් කියලා කියනවා. උඹලට බියක්, තැතිගම්මක් ඇති වුණොත් අන්න බුදුන්ගේ ಗುಣ සිහි කරපන්. මාව සිහි කරපන්. එහෙම සිහි කරනකොට අන්න උඹලට ඒ ඇතිවෙච්ච බිය, තැතිගැන්ම නැති වෙලා යන්න පුළුවන් කියලා, නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළාට එහෙම කියලා කියනවා, බැරි වෙලාවත් බුදුන්ව සිහි කරන්න බැරි වුණොත් මේ ධර්මයේ සිහි කරපන්. සුවක්කාතෝ භගවතා ධම්මෝ. අන්නේ විදිහට මේ ධර්මයේ සිහි කරපන්. මේ ධර්මයේ සිහි කරොත් අන්නේ අවස්ථාවෙත් උඹලට අර ඇතිවෙච්ච බය, තැතිගැන්ම නැති වෙලා යනවා. ඊළාට ඒ දෙකම බැරි වුණොත් මේ සංඝයා සිහි කරපන්. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඔය විදිහට තියෙන අන්නේ සංඝයා සිහි කරපන්. එහෙම සිහි කරොත් අන්න ඒ සිහි කිරීම තුලිනුත් අර උඹලාගේ ඇතිවෙච්ච බය තිගැස්ම නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් අර සක්‍රිය කරපුම විදිහේ සිංහනාදයක් කරනවා. එහෙම කරලා කියනවා මේක වැඩේ නම් හැබැයි හොඳට විශ්වාසෙටම හරියනවා. හොඳ විශ්වාසෙටම හරියනවා. මොකද්ද හේතුව? මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන කෙනා වීතරාගෝ වීතදෝසෝ වීතමෝහෝ. රාගය දුරු කළා තියෙනවා. ద్వේෂය දුරු කළා තියෙනවා. මෝහය දුරු කළා තියෙනවා. ඒ කියන්නේ මේ බුදුන්ගේ හිතේ රාග, ద్వේෂ, මෝහ කියන ඒවා නැහැ. අර බිය වෙන්න හේතු වෙන ස්වභාවේ මේ බුදුරජාණන් වහන්සේගේ හිතේ නැහැ. ඊළඟට අර සක්‍රයාට තියෙන ගුණවලට ප්‍රතිවිරුද්ධ ගුණ ටිකක් කියනවා. අබීරු අච්ඡම්බි අනුත්‍රාසි අපලායිති. බිය වෙන ස්වභාවයක් නැහැ. තැති ගන්න ස්වභාවයක් නැහැ. වඩා තැති ගන්න ස්වභාවයක් නැහැ. පලා යන ස්වභාවයක් නැහැ කියලා කියනවා. අර මුල ටිකට තියනවා කියනවා, පස්සේ ටිකට නැහැ කියනවා. සක්‍රිය ගැන කියනකොට කිව්වේ මුල ටිකට නැහැ කියනවා, පස්සේ ටිකට තියනවා කියනවා. අන්න ඒ විදිහට වචන හරියටම නිකන් බුද්ධ දේශනාවක් කියලා තේරෙන ගානට ගලපලා තියනවා. අපිට බැලුවහම අපේ මූලවලටත් තේරෙන ගානට මෙන්න මේ බුද්ධ දේශනාවක්ම තමා කියලා ගලපලා තියනවා. බලන්න සක්‍රියට තියෙන ಗುಣ මොනවද? බීරුච්ඡම්බි උත්‍රාසි පලායිති. අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ. ඊළඟ බුදුරජාණන් වහන්සේට තියෙන ಗುಣ මොනවද? අර අයන් අයින් කළා කියනවා වීත රාගෝ වීත දෝසෝ වීත මෝහෝ. ඊළඟ අතෙන්ට දෙවෙනි කොටසට අයන්නක් දාලා කියනවා අබීරු අච්ඡම්බි අනුත්‍රාසි අපලායිති. බලන්නේ ගලපලා තියෙන විදිය. කියනවා මොකද්ද? වෙන මාව සීකරාම. එහෙම නැත්නම් ධර්මයේ සීකරාම. එහෙම නැත්නම් සංඝයා සීකරාම. උඹලගේ බය අනිවාර්යෙන් නැති වෙලා යනවා. නැති වෙලා යන හේතුව මොකද්ද? අන්න බුදුරජාණන් වහන්සේ කියන කෙනා, මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන කෙනා අන්න හිතේ රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. ඒ වගේම බිය වෙන ස්වභාවයක් නැහැ, තැති ගන්න ස්වභාවයක් නැහැ, වඩා තැති ගන්න ස්වභාවයක් නැහැ. ඒ වගේම පලා යන ස්වභාවයක් නැහැ. අනේ ඒක නිසාම උඹලා එහෙම සිහි කරොත් අන්න උඹලගේ බය තැතිගැන්ම නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න ඒ විදිහේ සිංහනාදයක් කරනවා. අර සක්‍රියගේ සිංහනාදේ බලු කරලා ඉවරලා බුදුරජාණන් වහන්සේගේ සිංහනාදයක් කරනවා. ඉතින් ඔන්න ඒ විදිහේ දේශනාවක් තමයි අපි ඉස්සරහෙන් තියාගත්තේ. ඉතින් අපි පොඩ්ඩක් බලමු දැන් අපි මේ විදිහට ජීවිත ගෙවාගෙන යනකොට අර කලින් සඳහන් කරා වගේම නොයෙකුත් බිය තැතිගැන්ම අපේ හිතේ ඇති වෙනවා. ඔය සාමාන්‍ය ජීවිත ගෙවාගෙන යනකොට කාටත් හුරු පුරුදු දෙයක්. ඉතින් මේ බිය තැතිගන්ම ඇති වුණාම මොකද කරන්නේ? අපි අර සක්‍රිය කරපු විදිහට තමයි සරණ යන උත්සාහ කරන්නේ. දෙවි කෙනෙක් පිටිපස්සේ යනවා. එහෙම නැත්නම් පර්වතයක් පිටිපස්සේ යනවා. එහෙම නැත්නම් ගහක් පිටිපස්සේ යනවා. ඔන්න ඔය විදිහට පිටිපස්සේ යන්න උත්සාහ කරනවා. ඒවයේ සරණ යන උත්සාහ කරනවා. ගියාට මොකද? ඕක නැති වෙන්නත් පුළුවන්. නැති වෙලා නොයන්නත් පුළුවන්. වෙන්ටත් පුළුවන්, නොවෙන්ටත් පුළුවන් කියලා අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. සඳහන් කරනවා. එහෙම සඳහන් කළා කියන හැබැයි උඹලට එහෙම තැතිගැන්මක් බියක් ඇති වුණොත් අන්න මාව සීකර ගනිල්ල. එහෙම නැත්නම් ධර්මයේ සීකර ගනිල්ල. එහෙම නැත්නම් සංඝයා සීකර ගනිල්ල. අන්න එහෙම සීකර ගත්තොත් උඹලගේ තියෙන ওই බිය තැතිගැන්ම අනිවාර්යෙන් දුර වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ওই දේශනාවේදී වටිනාම දෙයක් තමයි තව මොකද්ද? මේ බිය තැතිගැන්මක් ඇති වෙන්න හේතුව පෙන්නලා දෙනවා. මේ හිත ඇතුලේ බියක් තැතිගැන්මක් ඇති වෙන්නේ හේතුව මොකද්ද? අන රාග, ద్వේෂ, මෝහ කියන ඒවා. මෙන්න මේ බියක්, පලා යාමක්, තැතිගැන්මක් ඇති වෙන්නේ හේතු මොනවද? අර අපේ හිත ඇතුලේ තියෙන මේ කෙලස් මල පිළිබඳ තමයි පෙන්ලා දෙන්නේ. අනේ කෙලස් මල තියෙන තාක්කල් අන ওই බිය, තැතිගැන්ම ඇති වෙනවා කියන එක මෙතන සඳහන් වෙනවා. ඒකට මූලය තමයි ඔන්න ඔය පෙන්ලා දෙන්නේ. ඉතින් අපි මොකද කරන්නේ? අපේ ජීවිත ගවනකොට යම්කිසි බියක්, තැතිගැන්මක් ඇති වුණොත් අන්න මේ බුදුන් සිහි කළා, ධර්මය සිහි කළා, ඒ වගේම සංඝයා සිහි කළා, අපිට යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ විදිහේ බියක්, තැතිගැන්මක් නැති කරගන්න අපිට සහනයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම ලබා ගත්තら මොකද? මෙන්න මේ සහනේ ගොඩක් දුරට తాවකාලික දෙයක්. මේ සාහනේ ස්ථිර දෙයක් නෙමෙයි. මොකද හේතුව? අපේ හිත ඇතුලේ අන්න අර බිය තැතිගැන්ම ඇති වෙන්න හේතු වෙන මූලය පිහිටලා තියෙනවා. ඒ හේතුව අපේ හිත ඇතුලේ තියෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර රාග, ద్వේෂ, මෝහ ඒවා තියෙනකොට අන්න අපේ හිත ඇතුලේ ඒක සඳහා බීජයක් ඒක සඳහා හේතුවක් හැම වෙලේම තියෙනවා. අනේ බියත් ඇතිගැන්ම නැවත ඇතිවෙන්න පුළුවන් හැකියාවක් අපේ හිත ඇතුලේ තියෙනවා. ඉතින් ඒ හැකියාව අපි තියාගෙන මොකද කරන්නේ? අපි අන බුදුන් සිහි කළා, ධර්මයේ සිහි කළා, අන සංඛ්‍යා සිහි කළා. අපිට යම්කිසි තාවකාලික සහනයක්, හේ බියෙන් දුරස් වීමක් අපේ හිතට ළඟා කරගන්න පුළුවන්. එහෙම සැනසීමක් ළඟා කරගන්න පුළුවන්. ඊළඟට අර බුදුන් පිළිබඳේ ගුණ සඳහන් වෙන ගාථාවක් නැවත නැවත කීමෙන් අපිට එම සැනසීමක් ළඟා කරගන්න පුළුවන්. ධර්මයේ පිළිබඳේ ගුණ දැක්වෙන ගාථාව නැවත නැවත කීමෙන් සැනසීමක් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේ මේ ගාථාවල් නිකන් ඔහේ කටපාඩමට කියනව වෙනුවට තමුන් ඒවැ තේරුම දැනගෙන ඒවැ අර්ථය දැනගෙන කියනවනම් අන්න එතනින් තවත් වඩාත් සැනසීමක් ළඟා කරගන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ ඔය සැනසීම තාවකාලික සැනසීමක්. මොකද හේතුව අපි අර බිය ඇති වෙන ස්වභාවයට ඒ හේතුව නැති කරලා නැහැ. ඒ හේතුව නැති කරන්න අපිට හැකියාවක් ලැබිලා නැහැ. අන්න ඒකෙන් ද ලැබෙන්නේ හැම වෙලේම තාවකාලික සැනසීමක්. තාවකාලික සහනයක් තමයි හැම වෙලේම ලැබෙන්නේ. හරියට අර ලෙඩේ ඇඟ ඇතුලේ තියාගෙන රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරනවා වගේ ලෝක රක්ෂණයකට ප්‍රතිකාර කරාම මොකද වෙන්නේ? අන්නේ ලෙඩේ ඉස්මතු වෙච්ච ස්වභාවේ නැති වෙලා යනවා. නමුත් ඇත්තටම අර රෝග නිදානේ තමුන් ඇතුලේ තියෙනවා. ඒක නැති වෙලා ගිහිල්ලා නැහැ. මට මොහොතක් දෙන්න. අරේ රෝග නිදානේ හිත ඇතුලේ තියාගෙන තමුන් තුල තියාගෙන අන්න අර රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරනවා වගේ. ඉතින් ඒකිනුත් අපිට සහනයක් තියෙනවා. පැනඩෝල් එකක් බිව්වහම උණ නැති වෙලා යනවා. නමුත් ඇත්තටම රෝගේ ලක්ෂණයක් විදිහට තමයි අර උණ පහළ වෙන්නේ. එතකොට රෝගෙට ප්‍රතිකාර කරනවා වෙනුවට අන්න රෝග ලක්ෂණයට අපි ප්‍රතිකාර කළා වෙනවා. නමුත් ඒකිනුත් අපිට සැනසීමක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි කල්පනා කරමු කොහොමද එහෙනම් මේ රෝගේ ප්‍රතිකාර කරන්නේ, මේ බීජය නැති කරන ස්වභාවයට අපි යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න බලමු. ඉතින් ඒ සඳහා එකතු වෙච්ච පිරිසකට තමයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. අපි මේ වඩන ප්‍රතිපදා මොකද්ද? අන්නර රෝග බීජය ඒ නිදානේ නැති කරන විදිහේ ප්‍රතිපදාවක්. ඒ විදිහේ උත්සාහයක් තමයි අපි දරන්නේ. ඉතින් අර සිහියෙන් ඉන්න යම් කිසි මොහොතක් ගත්තොත් අන්න ඒ මොහොත ගැන පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න. ඒ මොහොතේදී අපි යම් කිසි ස්වභාවයක් අත්දකිනවා. අපි හිතමු ඇවිදිනවා නම් ඇවිදින බව අපිට තේරෙනවා. කකුල බිම වදින බව අපිට තේරෙනවා. පොළවේ ස්වභාවය අපේ කකුලට දැනෙනවා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නවා නම් අන්න වාඩි වෙලා ඉන්න බව අපිට තේරෙනවා. අපේ කය කොහොමද මේ ආසනයේ ස්පර්ශ වෙලාවේ තියෙන්නේ කියන එක අපිට තේරෙනවා. ඒ වගේම අපේ කයට බර වැටිලා තියෙන්නේ කොහොමද, පොළවට තෙරපෙන්නේ කොහොමද කියලා අන්න අපිට තේරෙනවා. අන්න එහෙම තේරෙන මොහොතක් අරගන්න. අන්න ඒ මොහොතේදී අපි කියනවා මෙන්න මේ සතිය පිහිටපු මොහොතක්, සිහිය පිහිටවාගත්ත මොහොතක් කියලා අපි හඳුන්වලා දෙනවා. මොකද්ද? මම යනකොට මට කකුල වදින බව තේරුණා. මම වාඩි වෙලා ඉන්නකොට මට වාඩි වෙලා ඉන්න ඒ ඉරියව්ව දැනුණා. ඔන්න ඔය අවස්ථාව ගත්තොත්, ඔය මොහොත ගත්තොත්, ඔන්න ඔය මොහොත හැම වෙලේම සිහිය පිහිටවපු දෙයක්. සිහිය පිහිටවපු මොහොතක්. තමුන් සිහිය පිහිටවා ගත්ත මොහොතක්. අන්නේ මොහොත ගැන කල්පනා කරොත් අන්නේ මොහොතේදී අපේ හිතේ රාගෙ නැහැ. අපේ හිතේ ද්වේෂෙ නැහැ. අපේ හිතේ මෝහෙ නැහැ. අන්නර බිය ඇති වෙන්න හේතු වුණ කාරණා, ඒ බිය ඇති වෙන්න හේතු වෙන ඒ මූලය අපේ හිත ඇතුලේ නැහැ. අන්නේ මොහොතේදී අන්නේ මොහොත ගැන කල්පනා කරොත් අන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ හිතත් කොහොමද? බුදුරජාණන් වහන්සේගේ හිතෙත් රාගෙ නැහැ, ద్వේෂෙ නැහැ, මෝහෙ නැහැ. මේ වර්තමාන මොහොතට පූර්ණ වශයෙන් එළඹිලා ඉන්නවා. වර්තමාන මොහොත බොහොම ගැඹීර විදියට බාරගෙන තියෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අපි මේ සිහිය වඩන හැම මොහොතකම, සිහිය වඩන හැම මොහොතක් පාසාම අපේ මේ කෙලෙස් වලින් පිරිච්ච හිත ඇතුලේ අපි ඔන්න අන්න බුද්ධ හිතක් වඩනවා. බුදු හිතක් වඩනවා. බුදුරජාණන් වහන්සේගේ හිත හා සමාන ස්වරූපයක් අපේ හිත ඇතුලේ වඩනවා. අර මොහොතක් මොහොතක් පාසා ඊළඟ මොහොතේ කෙලෙසයක් එන්න පුළුවන්. කමක් නැහැ. නමුත් අර සතියෙන් ඉඳපු මේ මොහොතේදී අන්න අපේ හිත අන්න අර බුදු හිතට සමාන වෙනවා. බුදු හිතට සමාන වෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අර එක ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළා, මගේ මේ කුණු කය දිහා බලාගෙන ඉන්න එපා. මගේ මේ කුණු කය දිහා දලාගෙන ඉන්න එපා. තමන්ගේ හිත ඇතුලෙන් බුදුන් දකින්න. මේ ධර්මය දැකීමෙන් බුදුන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. අන්න ඔය අදහස මත පදනම් වෙලා. මොකද්ද? මෙන්න මේ බුදු හිතක් අපේ හිත ඇතුලේ ඇති කරගන්න. ඒ බුද්ධ ස්වභාවය අපේ හිත ඇතුලේ ඇති කරගන්න. එහෙම නැත්නම් මේ ධර්ම ස්වභාවය අපේ හිතේ ඇතුළ ඇති කරගන්න. එහෙම නැත්නම් මේ සංඝ ස්වභාවය අපේ හිතේ ඇති කරගන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්ලා දෙනවා. අන්න එහෙම ඇති කරගන්න කෙනෙක්ට මොකද වෙන්නේ? අනර බිය ඇති වෙන්න තියෙන හේතු කාරණා. ඒ මූලය නැති කරගන්න පුළුවන්. ඒ මූලය නැති කරගන්න අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට ඒ විදිහ ප්‍රතිපදාවකට යොමු වෙන්න පුළුවන්. අන්න තවදුරටත් බිය කරන්න හැකියාවක්, ඒ තැති ගැනීමක් ඇති කරන්න හැකියාවක්, එහෙම නැත්නම් පලා යාමක් ඇති කරන්න හැකියාවක් නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්ලා දෙනවා. ඉතින් අපි බොහෝ වෙලාවට මේ වගේ දෙයකට, මේ වගේ ස්ථිර විසඳුමකට යන්න අපිට හිත හදාගන්න කාලයක් හදාගන්න හරිම අමාරුයි. බොහෝම හේතු කාරණා තියෙනවා. අර පැලැස්තරයක් ගහගෙන ෂේප් වෙලා ඉන්න, පැලැස්තරයක් ගහගෙන ඒ පැලැස්තරෙන් සහනයක් ලබන්න බොහෝම හේතු කල්පනා තියෙනවා, බොහෝම අදහස් තියෙනවා. නමුත් ඇත්තටම තමුන්ට සදාතනික සහනයක්, ස්ථිර සහනයක් ලබන්න ඕන නම් අන්න යන්න ඕනේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. තමුන්ගේ මේ බුද්ධ ස්වභාවයක් මේ හිතේ ඇති කරගන්න, බුද්ධ ස්වභාවයක් පිළිබඳ අදහසක් තමුන්ගේ හිතේ ඇති කරගන්න කියලා අන්න මාර්ගයක් පෙන්ලා දෙනවා. ඉතින් එහෙම මාර්ගයට යොමු වුණාම, සිහිය පිහිටවන්න උත්සාහයක් ගත්තාම අන්න මුලින් පොඩ්ඩක් කරදර බාධක අර අර රාග ද්වේෂ මෝහ තියෙන ඒවා බොහොම ඉස්මතු වෙලා දරුණු විදිහට, මහා ප්‍රචණ්ඩකාරී විදිහට, මහා ප්‍රවාහයක් විදිහට ඇවිච්චිච්ච ස්වභාවයක් තමයි කෙනෙක්ට දකින්න ලැබෙන්නේ. මොකද්ද මේ වැඩේට බැහැසා කියන්න අන්න සලකුණක් තමයි අර බිය, තැතිගැන්ම, ඒ පලා යන ස්වභාවය තව තව වැඩි වෙලා එනවා, තව තව ඉදිරිපත් වෙලා එනවා. ඉතින් මේකෙන් ගොඩ දෙනෙක් අධෛර්යමත් වෙනවා. මේක අපිට කරන්න බෑ, නිස්සාරණයට යන්න ඕනේ, ගෙදර ඉඳලා කරන්න බෑ, එහෙම නැත්නම් වෙන තැනකට යන්න ඕනේ, එහෙම නැත්නම් වෙලාවක් වෙනම දවසක් වෙන් කරගන්න ඕනේ කියලා ඔන්න විදිහට අධෛර්යමත් වෙනවා. නමුත් ඇත්තටම අර විදිහට අර ඉස්මතු වෙලාවට මොකද අන්න සතිය පිහිටවා ගත්තා කියන එකේ සලකුණක් තමයි ඕක. පළවෙනිම සලකුණ තමයි මේ වැඩේ බෑ කියලා හිතෙන විදිහට ඔය නැගිලා එනකොට අන්න ඒකත් සලකුණක් වෙනවා. මොකද්ද? මම මේ වැඩේට බැසගත්තා, මම මේ වැඩේ පටන් ගත්තා කියන සලකුණ. අර බොහොම කැලෑවක, බොහොම කැලෑ වැදිච්ච පාරක කටුපඳුරු අතරින් යනවා වගේ කියලා තමයි කෙනෙක්ට හිතෙන්නේ. නමුත් ටිකෙන් ටික මේ ගමනේ දෙනකොට දවසට විනාඩි 5-5 වගේ පොඩ පොඩ උත්සාහ කරනකොට අර කටුපඳුරු අතරින් අන්න පාරක් තියෙන බව ගැලපිලා එනවා. පාරක් තියෙන බව තේරෙනවා. අර කලින්ට වැඩිය මොහොතක් දෙකක් මට මේ පයේ දැනෙන ස්වභාවෙත් එක්ක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මට මේ වාඩි වෙලා ඉන්න ස්වභාවෙත් එක්ක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මම යම් කිසි වෙන වැඩක් කරනවාද අන්නේ වැඩේ කරන ස්වභාවෙත් එක්ක, මේ කයට දැනෙන්නේ කොහොමද මේ වැඩේ කියන ස්වභාවෙත් එක්ක ඉන්න පුළුවන් හැකියාවක් මොහොතක් දෙකක් ගැළපිලා එනවා කියලා කෙනෙක්ට ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඒ විදිහේ දෙයක් අත්දකින්න පුළුවන්. අන්නේ අත්දැකීම මොකද්ද? අර සංසාරයක්, මේ අනන්ත සංසාරයක් තිස්සේ කරගෙන ආපු, මේ තමුන් එක්ක ආපු, අපේ හිතේ බැඳිලා ආපු අන්න අර රාග ద్వේෂ මෝහ වලින් සුළු මොහොතකට බොහොම ෂණ මාත්‍ර වශයෙන් වෙන්වීමක් තියෙනවා, පොඩි වෙන්වීමක් තියෙනවා. ඒ වෙන්වීම පිළිබඳ දැනුවත් භාවයක් අපිට ඇති වෙනවා. අන්නේ දැනුවත් භාවය තුලින් මේ තැනත්ත මොකද කරන්නේ? මහා අභීත ප්‍රකාශයක් කරනවා. හරි, මට බොහොම පහසුවක් දැනුණා. මම කවදාවත් නොදැක්ක විදිහේ පහසුවක් මට හිත ඇතුලෙන් දැනුණා. මේ ජීවිතේ කවදාවත් නොදැක්ක විදිහේ අත්දැකීමක් මට ලැබුණා කියලා බොහොම අර මුලින් වැඩේට බැසගත්ත කෙනා දවස් කීපයක් කරනකොට, ටික දවසක් උත්සාහ කරනකොට අන්නේ විදිහේ අර අපහසුතා අතරින් අන්න අර බුද්ධ ස්වභාවය දැක්කොත්, අර බුදුන්ගේ හිත දැක්කොත් අන්න මේ තැනත්තා කියනවා, මට මෙහෙම සුළු වේලාවකට බොහොම පහසුවක් දැනගන්න ලැබුණ කියලා. ඉතින් ඔය වගේ සලකුණු තියෙනවා. මොකද්ද මේ කරන වැඩේ හරි කියන්නේ, කරන වැඩේ හරි කියන්නේ, මේක හරියන පැත්තට තමයි කෙරෙන්නේ කියන්නේ. අනේ විදිහට උත්සාහවත් වෙන්න පුළුවන්. එහෙම උත්සාහවත් වේගෙන කරගෙන කරගෙන යනකොට මේ දැනටන මොකද වෙන්නේ, මේක නැවත නැවත පුරුදු කරනකොට අන්න අර හිත ඇතුලේ අර සිහිය පිහිටන මොහොත, ඒ සිහිය පිහිටා සිටින අවස්ථාවල් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙලා යනවා. ටිකෙන් ටික ඒ බුද්ධ ස්වභාවේ බාර ගන්න ස්වරූපයක් මේ හිතේ ඇති වෙලා යනවා. අර රාග දේශ මෝහ අතරින් ඒවා අතරින් මේ හිතේ සැබෑ ස්වභාවේ ටිකෙන් ටික පේන්න ගන්නවා. ඉතින් එහෙම කරග දකින්න පුළුවන් වෙන්නේ මොකද්ද? කාලයක් තිස්සේ නැවත 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 උත්සාහයෙන් වීරයෙන් මේක දිගටම කරගෙන යන කෙනෙක්. නැවත නැවත අර වැරදි සරණවල් යන්නේ නැතුව, අර සක්‍රිය පෙන්නන විදිහ සරණවල් යන්නේ නැතුව අන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මාර්ගයේ යන්න උත්සාහවත් වෙන කෙනෙක්ට තේරෙනවා අන්න ටිකෙන් ටික මේක අපිට අත්දකින්න පුළුවන්. ඒ වගේම තමයි අර බුදුරජාණන් වහන්සේ පෙන්නන විදිහට අර මුලින් ගාථා කියලා ඒ යම්කිසි සැනසීමක් ලබාගෙන හැබැයි එතනින් නවතින්නේ නැතුව හොඳින් වඩා හොඳට යොමු වෙන කෙනෙක්ට තමයි මේක අත්දකින්න පුළුවන්. අර පියවරෙන් පියවර උඩට නගිනා වගේ මේ ධර්මයේ ඉදිරියට අරගෙන යනවා. එතකොට පළවෙනි පඩිය නැවතිලා ඉඳියොත් මොකද වෙන්නේ? දෙවෙනි පඩියක් ගැන අපේක්ෂාවක් තියාගන්න බෑ. නමුත් ඒ විදිහට පළවෙනි පඩියට නැගලා අන්න ඒක ප්‍රයෝජනෙට අරගෙන දෙවෙනි පඩියට නගින කෙනෙක්ට තේරෙනවා අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ පඩි පෙළේ ඉදිරියට ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අර මුලින් తాවකාලිකව සනසගත්ත අර හිතේ තියෙන බය, ඒ තැතිගැන්ම ටිකෙන් ටික මෙන්න මේ බුද්ධ ස්වභාවය තමුන් තුළින්ම දැකීම තුළින්, එහෙම නැත්නම් මේ ධර්මය තමුන් තුළින්ම දැකීම තුළින් අන්න මොකද වෙන්නේ, ටිකෙන් ටික තමන් වෙත ළඟා කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලා අන්න තමුන්ට අත්දකින්න පුළුවන්. අර ඉස්සර තරම් මම ප්‍රශ්න කරදර බාධක ආවහම තැතිගන්නේ නැහැ, බිය වෙන්නේ නැහැ කියන එක මේ ප්‍රතිපදාව වඩන තැනෙත්ට අත්දකින්න පුළුවන්. එහෙම අත්දකින්න කෙනෙක් අන්න බොහොම සතුටු වෙනවා. මොකද්ද? අපි මේ බහැලා ඉන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන උතුම්ම වැඩේට. බුදුරජාණන් වහන්සේ මේ තමන් තුළම මේ බිය තැතිගන්ම ඇති වෙන්නේ නැති වෙන්න පෙන්නන මාර්ගයට තමයි අපි බහැලා ඉන්නේ කියලා අනේ හිතේ සතුටක්, ඒ ප්‍රසන්න ස්වභාවයක් ඇති කරගන්න හැකියාවක් ටිකෙන් ටික දියුණු කරගන්න පුළුවන්. ඉතින් එහෙම දියුණු කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේගේ නියම අවවාදේ, නියම මාර්ගයේ පිළිපැද්දා වෙන්නේ. ඉතින් එවැනි වූ ඒ පිරිසකට අපි මේ අද ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඒ යම් කිසි මාර්ගයක් පෙන්වනවද? අනේ එවැනි වූ ඒ ප්‍රතිපදාවක් සඳහා ඒ දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම හිතන්නේ අපි අදත් බොහොම හරවත් ධර්ම දේශනාවක් ස්වාමින් වහන්සේ අපිට දේශනා කළා. සක්‍රිය කිව වගේ වෙන්නේ නැතුව බුදුහාමුදුරුවෝ කිව විදිහට මේ මාර්ගය වඩලා කොයි වෙලාවෙත් අපිට බුදු හිතක් අපේ හිත ඇතුළේ හදා ගන්න ඒ අවශ්‍ය ධෛර්ය ශක්තිය අපි හැමදෙනාටම ලැබෙන කියලා මම විශ්වාස කරනවා. අසනීප තත්ත්වයක් තියාගෙන ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් මේ කරන ධර්ම දේශනය ගැන ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මම නදීප්ට ආරාධනා කරනවා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අද අපිට ලිඛිත ප්‍රශ්න එකක් ලැබී තිබෙනවා. මට ඒ ප්‍රශ්න වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි.
හොඳයි, ඉදිරිපත් කර.
ගරුතර ස්වාමීන් වහන්සේ, සක්මන් භාවනාව මේ සඳහා ටයිල් පොලව සහ කාපට් කොටසක් තෝරා ගතිමි. එක් කෙළවරක සිටගෙන මම මෙතන හිටගෙන ඉන්නා බව හොඳින් දැනගෙන ඉදිරියට නැත යොමු කළෙමි. දකුණු පාදය ඉදිරියට තබා එය දකුණම බව තහවුරු කරගෙන එය බිම තබා ඊළඟට වම් පාදය එසවීමි. එයද බිම තැබුවෙමි. මෙසේ වම දකුණ ලෙස ඉදිරියට ගමන් කළමා. දෙවනවර ඔසවනවා තබනවා යයි විස්තර ලෙස ඇවිදීම දෙස බලා සිටියෙමි. එවිට ටයිල් වල තද බව හා සීතල බවත්, කාපට් පොළවේ සිනිඳු බව හා එරෙන සුළු බව අත්විඳෙමි. පාද දෙස බලා සිටිද්දී ඒවා පිළිබඳ චලනයන්ද බලමින් සක්මන සම්පූර්ණ කෙරුවෙමි. පර්යංක භාවනාව. සක්මනට පසු පර්යංකය සඳහා වාඩි වුනෙමි. මා ආනාපාන සතිය මූල කමඨහන ලෙස පුරුදු කරන කෙනෙකි. වාඩි වී දැස පියාගෙන සිත වාඩි වී ඇති කය දෙස යොමු කරමි. ටික වේලාවකින් ඉබේ වැටෙන හුස්ම රැල්ල ප්‍රකට වන්නට විය. ඒ දෙස සිත යොමු කළ විට පෙනී ගියේ සීතල බව ඇතුළුවන හුස්මේ ඇති බවකි. ය කෙටි හුස්ම රැල්ලක් බවත් අද්දුටු වෙමි. පිටවී යන හුස්ම දෙස බලද්දී එය දීර්ඝ හුස්මක් ලෙස පෙනුනි. මේ ආකාරයෙන් හුස්ම දෙස බලා සිටිද්දී සිත අරමුණේ පිහිටා ඇති බව පෙනුනි. අතීත සිද්ධි මාලාවක් සිතට ඇතුල්වනු පෙනුනි. ඒවා ටික වේලාවකින් ඉවත් වී ගියේය. සිත කීකරු වී අරමුණේ සිටි ක්‍රමයෙන් හුස්ම රැල්ල සියුම් විය. එය නොදැනී ගියේය. සිත සහ කය දෙකම නිශ්චලය. මෙසේ ආනාපාන සති අරමුණේ පැයක් පමණ ගත කිරීමට සමත් වූ යෙමි. උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි. හරි. ඉතින් දැන් අද අපි ධර්ම දේශනාවේදී සඳහන් කරපු දේවල් එක්ක මේක ගලපගෙන ගියොත් දැන් ඔය අපි හිතමු පාදයට ඒ රළු බවක් දැනෙන මොහොතක් ගැන ওই වார்த்தාවේ සඳහන් වෙනවා. ඊළඟට අර හුස්ම ගන්නකොට හීතල බවක් දැනෙනවා කියලා කියන අවස්ථාවේදී ඔන්න ඔය අවස්ථාවල ගත්තොත් අපිට මොකක්ද අන්න අර හිතේ අර අපි කලින් සඳහන් කරපු විදිහට අන්න අර සිහිය පීඨව ගත්ත සතිය ඇති කරගත්ත අවස්ථාව මේ වර්තමාන මොහොතට එළඹිලා ඉන්න අවස්ථාවක් තමයි ඔන්න ඔය සඳහන් කරන අවස්ථාව. ඉතින් ඕක ගැන තමයි අපි සඳහන් කරේ මොකද්ද අන්න අර බුදුන්ගේ හිත දැක්කා වගේ කියලා. බුදුරජාණන් වහන්සේගේ හිත අපි මොහොතකට දකිනවා. ඒ හිතේ ස්වභාවය අපි මොහොතකට අත්දකිනවා. නැත්තම් මේ ධර්මය අන්න සුළු මොහොතකට තප්පරයකට වගේ වෙලාවකට අපි තුලින් අත්දකිනවා. ඉතින් ඕක අත්දකින්න කෙනෙක් ඕක නැවත නැවත කරගෙන යනකොට නැවත නැවත මේ පිළිබඳ උත්සාහවත් වෙනකොට මොකද වෙන්නේ අන්න අර හුස්ම දැන් ඔයතන සඳහන් කරා වගේ අර සංසිඳිලා බොහොම ඉඩකඩකට ආවා වගේ අර කැලයක් මැද්දෙන් ඇවිල්ලා බොහොම එලිපහලි බිමකට ආවා වගේ ස්වභාවයක් අත්දකින්න පුළුවන්. අන්න මොකද වෙන්නේ අර කෙලෙස් වලින් බැඳිලා තියුණ හිත පොඩ්ඩක් ප්‍රභාෂර ස්වරූපයක් අන්න තමන්ගේ හිත ඇතුළෙම මතුවලා ආවා. ඉතින් මේක අත්දැකපු කෙනෙක් බොහොම ගරු ගාම්භීර විදියට මේක පිළිබඳ ප්‍රකාශයක් කරනවා. මොකද්ද? මම කවදාවත් නොදැක්ක විදිහේ පහසුවක් සැනසීමක් මට අත්දකින්න ලැබුණා කියලා ප්‍රකාශ කරනවා. මොකද්ද ඒ සැනසීම පහසුව? අන්න අර කෙලෙස් වලින් ටිකක් රාග ද්වේෂ මෝහ වලින් ටිකක් දුරස් වෙන්න ලැබුණා. සුළු මොහොතකට දුරස් වෙන්න ලැබුණා. සුළු මොහොතකට ඒකෙන් ඉවත් වෙලා අන්න අර බුදුන්ගේ හිත අපිට දැක ගන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඒ ස්වභාවය අත්දකින්න පුළුවන් හැකියාවක් ලැබුණා. හැබැයි ඒකෙන් සඳහන් වෙන්නේ නැහැ ඒක ටික වෙලාවකින් අන්න අර හිතවිලි විදිහට ඇවිල්ලා මේක කඩාගෙන බිඳගෙන නොයයි කියන එක අදහස් වෙන්නේ නැහැ. අර ස්වභාවයේ දිගටම පවතී කියලා එකෙන් අදහස් වෙන්නේ නැහැ. අන්න මොකද ඒක අත්දැකකට මොකද අන්න තව ටික වෙලාවකින් මොකද වෙන්නේ? අන්න අර කෙලෙස් ස්වරූප ඉදිරිපත් වෙලා එනවා. සිතවිලි ස්වරූප ඉදිරිපත් වෙලා එනවා. එහෙම නැත්තම් අර නොයෙකුත් පරණ සිදුවී ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒකෙන් අධෛර්යමත් වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ හරිම අමුතු විදිහේ ක්‍රමයක්. දැන් ඔය කෙලෙස් වල බල බින්දට පස්සේ ඒකෙන් අපිට වෙන ඒ හානිය අඩු වුණාට පස්සේ අනේ විසකුරු ස්වභාවය අඩු වුණාට පස්සේ මේ ගලාගෙන ආවට මොකද අර සිහිය ටිකක් පිහිටව ගත්තට පස්සේ මේ ගලාගෙන ආවට මොකද අන්න අපිට ඒ පිළිබඳ සිහිය පිහිටවන්න හැකියාවක් මෙහෙම හිතවිලි ගලණයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් හැකියාවක් එහෙම නැත්නම් මගේ හිතට රාග ඉදිරිපත් වෙලා තියෙනවා මගේ හිතට ද්වේෂ ඉදිරිපත් වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් හැකියාවක් අපේ හිත ඇතුලේ දියුණු කරගන්න පුළුවන්. දැන් මේ විදිහට අර මුලින් ටිකෙන් ටික අමාරුවෙන් මේ පාදය ගැන උස්ම ගැන සිහිය පීටවගෙන පටන් ගන්න කෙනෙක් ටිකෙන් ටික උත්සාහවත් වෙනකොට අන්න අර විදිහට කෙලෙසයක් ආවත් අර විදිහට යම්කිසි රාග ද්වේෂ මෝහ ස්වභාවයක් ආවත් අන්නේ ආපුවාම ඒකට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් අර දියුණු කරගත්ත සතිය තුලින් ඉදිරිපත් වෙනවා. ඒ සතිය තුලින් දියුණු වෙලා එනවා. දැන් ඔකට හොඳ ලස්සන උපමාවක් තියෙනවා. මොකද්ද මේ මෙහෙන් උපමාවක් කියන්නකෝ මං. මෙහෙන් උපමාවක් තියෙනවා. ඔය රිලවා කියන සතා ඉන්නවනේ. මේ රිලවා කියන්නේ බොහොම අපි ඊට වැඩි අතරම් ගරු කරන්න ඕනේ අප්පාවට. මොකද මූ බොහොම දක්ෂතාවය තියෙන සතෙක්. දැන් මෙහෙ ඉන්නවා ඔය මහා විශාල නිකන් අර බුල්ඩෝසර් වගේ ගෝනුස්සෝ සාමාන්‍ය අඟල් හයක් අටක්කගේ දිග ප්‍රමාණය මහා විශාල ගෝනුස්සෝ ඉන්නවා. බුල්ඩෝසරයක්ගේ කළු නිල් පාටට මහා විශාල ගෝනුස්සෝ ඉන්නවා. ඉතින් මේ රිලවල් කියන සතා මොකද කරන්නේ, මේ ගෝනුස්සා එක කොහොමරි ෆයිට් කළා, මේ ගෝනුස්සා එක කොහොමරි ෆයිට් කළා, මෙන්න මේ අර වලිගෙන තියෙන විස අන්නේ විස දලේ කඩනවා. විස දලේ කොහොමරි කඩලා අයින් කරනවා, කොහොමරි ඒක අක්‍රිය කරනවා. දැන් මේ විස දලේ අක්‍රිය කරාට පස්සේ මේ ගෝනුසා කියන්නේ මොකෙද්ද? මේ විසදලේ කැඩුවට පස්සේ මේ ගෝනුසා කියන්නේ මොකෙද්ද කියලා කල්පනා කරන්න. ඇත්තටම කකුලුවම තමා, කකුලුවම තමා. ඉතින් මොකද කරන්නේ? චර 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 අරගාලා අන්න ඉතින් කකුලුව කනවා වගේ බොහොම ආසාවෙන් අන්ඩෙන් අන්ඩ අරගෙන ආහාරයට ගන්න. අන්න ඔය රිල වගේ වැඩ, රිල වගේ දක්ෂකම. අන්න ඒ විදිහේ දක්ෂකමක් අපිටත් දිනු කරගන්න පුළුවන්. මොකද්ද? අන්න අර සිහිය පීටෝගෙන ටිකෙන් ටික පය ගැන හුස්ම ගැන ටිකෙන් ටික දැනගෙන ඒ පිළිබඳ අවධානයෙන් ඒ පිළිබඳ සිහියෙන් මේක දියුණු කරගෙන යන කෙනා මොකද කරන්නේ? අන්න යම්කිසි ඒ සතිය ස්ථිර විදියට පිට ගත්තට පස්සේ ඒ පිළිබඳ තමුන් තුළ විශ්වාසයක් සද්ධාාවක් ඇති වුණාට පස්සේ අන්න අර කෙලෙසයක් ආවත් මේ කෙලෙසේ දැන් විස නසලා තියෙන, විස නසලා තියෙන කෙලෙසේ කෙලෙසයක් විදියට දැනගන්න පුළුවන් හැකියාවක් තමුන් තුළ තියෙනවා කියලා අන්න ඒ හැකියාව දියුණු කරගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අර ගෝනු සවිනුවට දැන් තියෙන්නේ කකුලුවෙක්. ඉතින් හොඳට අර බොහොම රස විදියට ආහාරයට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ බොහොම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ අමුතු විදිහේ ප්‍රයෝජනයක් එක්ක තමයි ওই දේවල් ඉදිරිපත් වෙලා ඉන්නේ. එතකොට ඒවා දැක්කහම ඒවා අධෛර්යමත් වෙන නෙමෙයි. ඒවායින් ප්‍රයෝජනේ සලකලා අන්න අර ආහාරයක් සඳහා කකුලුවෙක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි මේ පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ විදිහේ දෙයක් ওই වார்த்தාවේ සඳහන් වෙනවා. අර හිතවිලි ආවට මොකද? මට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඒ ලැබුණාම මොකද වෙලා තියෙන්නේ? ඒව ටික වෙලාවකින් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඔය ආපු කිසිම දෙයක් ස්ථිර වශයෙන් නැවතිලා ඉන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ එන්නෝ යන්නෝ තමයි. එනවා යනවා. ඉතින් එන එකව අපි අල්ලගත්තොත් අම්මෝ බය වුණොත් පලා ගියොත් තැති ගත්තොත් අන්න මොකද වෙන්නේ? ඒක ඇවිල්ලා පදිංචි වෙනවා. ඒ වෙනුවට අන්න සිහියෙන් පොඩ්ඩක් බලාගෙන ඉඳියාම අන්න එන එක්කෙනා තව ටිකකින් පිට වෙලා යනවා. ඉවත් වෙලා යනවා. අර සිහිය පීටව ගන්න ඒකත් හොඳ අරමුණක් බවට පත් වෙනවා. ඊළඟට අර නිකන් කොල කාලා ඉන්නව වෙනුවට අන්න කකුලුවෙක් කාලා ඉන්න පුරවන් ස්වභාවයකට අපේ හිත දියුණු කරගන්න පුළුවන් හැකියාවක් වර්ධනය වෙලා එනවා. ඉතින් එහෙම කකුලුව කෑම සඳහා මේ උපදේශත් හේතු වාසනා වේවා කියලා අපි කියමු.
ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්ස, අපිට තව විනාඩි 13ක පමණ කාලයක් තියෙනවා. සහභාගී වෙලා ඉන්න මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලා සිටිනවා තමුන්ගේ ගැටලු තියෙනවා නම් අත ඔසවලා දැනුවත් කරන්න, ප්‍රශ්න ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්.
නදීප් මහත්තයා, මේ කකුල කන්න කිව්වට කමක් නැහැ නේද?
කොහෙද ස්වාමීන් වහන්ස, ඉස්සරදී මාත් කෑව දැන් නම් ඉතින් වෙජිටේරියන් වෙලා ස්වාමීන් වහන්ස. කවුරුත් තම මේ අත ඇසුවේ නෑ ස්වාමීන් වහන්ස. මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කමක් නැද්ද අවසරද ස්වාමීන් වහන්ස?
කමක් නෑ, ඉතින් කියන්න
ස්වාමීන් වහන්ස. දැන් ඔය මගේ මම මූල කර්මස්ථාන විදිහට ගන්නේ ආනාපානය. ඒකද ස්වාමීන් වහන්ස, දැන් කියනවා ආනාපානය ගෙවිලා ඒ යමේවා බලන්න, ඊට පස්සේ ඔය ආත්ම ශුන්නත්වය මතුකර ගැනීම සඳහා ඒ රූප ධර්ම වශයෙන් ඒ ආනාපානය යොදා ගන්න කියලා කියනවා. ඒක ස්වාමීන් වහන්සේ අර දැන් සූත්‍රවල කියන්නේ මතු භාවනාවේ දියුණුව සඳහා ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම සඳහා ඒ විදිහට බලන්න කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතනදී අර ආත්ම කියන එක නැති වෙනකොට එන භය සහ එතකොට එන ද්වේෂය, ඒකත් එක්ක කොහොමද ස්වාමීන් වහන්සේ දැන් ප්‍රඥාව දියුණු කර ගැනීමේ අදහස පෙරදරි කරගෙන අපි ඒක මතු කරගන්නේ ආත්ම ශුන්නත්වය කියන එක?
හොඳයි. එතකොට දැන් ඔය මුලින්ම දැනගත යුතු තමයි දැන් ওই විදිහට සිහිය පීටවගෙන යනකොට මේක බොහොම ඝන බාල විදිහටනේ අපිට පේන්නේ. මේක බොහොම ප්‍රබල විදිහටනේ අපිට පේන්නේ. මේ තියෙන කරදර බාධක ටිකම විතරනේ අපිට ඉස්මතු වෙලා පේන්නේ. එහෙම නැත්නම් අර රාග ද්වේෂ මෝහ තියෙන ටික විතරමනේ අපිට ඉස්මතු වෙලා පේන්නේ. අනේ එහෙම පටන් ගන්න වැඩේ ටික කාලයක් පුරුදු කරනකොට යම් කිසි එළිමහනියකට එහෙම නැත්නම් පහසුවකට හිස්තැනකට ආවගේ ස්වභාවයක් මහත්තයර දැනලා තියෙනවද?
එහෙම සවනත ඔව් එතන තමයි මම අර කියන්නේ සවනත දැන් එතනින් පස්සේ තාපහුවේ ධාතු කොටස් පෙනීම සම්බන්ධ තියෙනවා නම් සවනත සමහර වෙලාවට ඒ ස්විච් එක ඒ මාරු වීම හරි සියුම් සමහර වෙලාවට සමහර හොඳට ප්‍රත්‍යක්ෂ වුම් පේනවා ඉතින් අර එතනදි සවනත ඔය දැන් ධර්ම දේශනාවලදීත් කියන ඔය ඥානාරාම සවනතගේ පොතක් තියෙනවා ඒක බලන්න කියලා ඉවරලා මම සමහරවිට එතන අර බලන්න කියනකොට අපි අර කරන කෙනෙක්ව දාගත්තකොට එතන පොඩ්ඩක් අර නිකන් එතකොට තමයි ඔය බය ඊළඟට ද්වේෂය ඔක්කොම ටික ආපහු කරකවලා ඉන්නේ
නැගිලා එන්නේ. එතකොට දැන් අපි මෙහෙම ඇහුවොත් දැන් මහත්තයා අර දැන් මුලින් සතිය පටන්ගෙන වඩන්න පටන්ගෙන අර අර ස්වභාවයකට හිස් ස්වභාවයකට යම් කිසි එලිමහණියකට එලිමහණකට යන්න කරපු දේ මොකද්ද? ඒ පටන් ගත්ත දේ
ආනාපාන
ඔව් ආනාපානේ
ඒක කියලා නකම්ම සතියෙන් බලාගෙන හිටිය සමහරවිට
සිහිය පිටෝප එකනේ කරේ. එතකොට ආනාපානේ කියන වචනයටත් වැඩිය සිහිය පිටෝප එක තමයි කරේ. ඇවිදින ගමන් සිහිය පිටෙව්වා. වාඩි වෙලා ඉන්න ගමන් සිහිය පිටෙව්වා. එතකොට ඒක තමයි කරපු දේ අතෙන්ට යන්න. හරිද? එතකොට දැන් අර දැන් තමුන්ගේ මමත්වයේ යම්කිසි දියවීමක් අතන තියෙනවානේ. මුලින් තියුණ ඝන බාල ස්වභාවය වෙනුවට දියවීමක් තියෙනවා. ඒ දියවීම අත්දැකී අපි කොහොමද ඔබ දිය කරන්න ඕනේ දිය කරන්න ඕනේ දිය කරන්නේ කොහොමද කියලා කල්පනා කළා නෙමෙයි. ඒ වෙනුවට අන්න අර සිහිය පිහිටෝගෙන ඉඳපු එකෙන් තමයි ඒක දිය වෙලා ගියේ. එතකොට ඒන්නේ ඒ වැඩේ තමයි තියෙන්නේ. ඒ වැඩේ වෙනකොට අනිත් ටික ඉබේ සිද්ධ වෙනවා. මේ ප්‍රතිපදාව වඩනකොට ඒ ඉතුරු ටික ඉබේම ගැළපිලා එනවා. ඉතින් අපි ආයාසයෙන් මොකක් හරි කරන්න ගියොත් මොකද වෙන්නේ? අන්න ආපහු අර නැති වෙලා ගිය එක ටිකක් අමාරුවෙන් යන්තම් ඔක්සිජන් දීලා යන්තම් කොහොම කොහොම හරි කරලා අන්න අලුතෙන් හදාගත්ත වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔය කියන විදිහට බයක්, තැතිගැන්මක්, ද්වේෂයක් නැගලා එන්න පුළුවන්. අර යදාගත්ත පහසුව අපි ආයාසයෙන් මොකද කරන්නේ? නැති කරගන්න මොනවා හරි කරන්න ගිහිල්ලා. කරන්න ගිහිල්ලා. ඉතින් තේරුම් ගත යුතු තමයි මුලින් මොකක් හරි කරන්න අර උත්සාහයෙන් වඩන දෙයක් තියෙනවා. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික අර සතියත් නිකන් ඔටෝමේටඩ් ගතියට එන ස්වභාවයක් තියෙනවා. මුලින් බොහොම අමාරුවෙන් යන්තම් හුස්මත් දෙකක් බලාගන්නෙත් බොහොම අමාරුයි. අර අගුවන් ඥානයක් පොළවෙන් ඉදිරියට ඉහසට ඔසවනවා වගේ. හැබැයි එසෙව්වට පස්සේ අපිට ඕක අනේ ඔටෝ පයිලටින් දාලා ඒ මැෂින් එකට බාර දීලා අන්නේ යවන්න පුළුවන්. අන්නේ ඒ වගේ වෙනසක් තමන් තුළ ඇති කරගන්න ඕනේ. ඉතින් අර මුලින් දාපු වීරය හැමදාම දාගන්න ගියොත් අන්නේ තෙන්දි ගැටලුවක් තියෙනවා. ඉතින් හැම වෙලේම ඒවා සමබර කළ යුතුයි. වීරය ටිකෙන් ටික අඩු වෙනවා මේ ප්‍රතිපදාව කරගෙන යනකොට. සතිය ඉබේම ස්වභාවිකවම පිහිටි ස්වභාවයකට එනවා මේක කරගෙන යනකොට. ඉතින් ඒක නැවතත් අපිට ඔන්න ආයාසයෙන් මොකක් හරි කරන්න ගිහිල්ලා අර විදිහ ආතතියක් වෙහෙසක් අර බියක් තැතිගැන්මක් ඇති කරගන්න පුළුවන්. නමුත් ඒක ඇති කරගෙන කරගෙන නැවත නැවත දැන් මහත්යාගේ ප්‍රකාශයක තියෙනවානේ නැවත නැවත ඒක කරනකොට තේරෙනවා මොකද්ද මම මේක තටවන්න ගියාම මොකද වෙන්නේ? අන්න අලුතෙන් බියක් තැතිගන්මක් ඇති වුණා. ඒ වෙනුවට අර සරලත්වයත් එක්ක අර පහසුවත් එක්ක ඉන්න පුළුවන් නම් ඒ පිළිබඳ සිහිය පිහිටවගෙන ඉන්න පුළුවන් නම් අන්න මොකද වෙන්නේ? අර ගමන ඉබේ යවෙනවා. මේක ඉබේ යන ගමනක්. ඉතින් අර මේ මුලින් තමයි පොඩ්ඩක් ඔය දඟලන තියෙන්නේ. දඟලුවට පස්සේ ඉබේ යනවා. ඊට පස්සේ ඔය ඔය අන්තිමට තියෙන ප්‍රතිපදාව මොකද්ද? මුකුත් නොකර හිඳීමේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. මුකුත් නොකර හිඳීමේ ප්‍රතිපදාව. ඉතින් මොනවා හරි කරන්නනේ ඔය ඔය කියන කතා ඔක්කොම තියෙන්නේ. ඒ වෙනුවට බලන්න මෙන්න මේ මේ ඔය යෝජනා එන කට්ටියගෙන් පොඩ්ඩක් දුරස් වෙලා උඹට ඕන එකක් යෝජනා කරපන්. අපි ඒවා පිළිගන්නේ නැහැ කියලා පොඩ්ඩක් තියලා තියලා ඉඳියොත් අනේ ඉබේම තේරෙනවා අරක ඉබේ යන ගමනක්. ඒ පහසු ඉබේ වර්ධනය වෙන දෙයක් මේ සතිය. මුකුත් නොකර ඉඳීමෙන් වර්ධනය පුළුවන් කරන්න පුළුවන් හැකියාවක් දිනු කරගන්න පුළුවන්. දැන් ඊයතර මම බණ කියන්න කල්පනා කරගෙන ඉන්නකොට දැන් පොතක් පෙරලන්න ගත්තනම් ඉතින් සෑහෙන වෙලාවක් වෙහෙසන්න තියුණා. ඉතින් වෙහෙසන්න නැතුව ඉතින් ඔය ඉන්දියාවේ ඉන්නකොට දන්නේම නැතුව අන්න උත්තරයක් ආවා. දන්නේම නැතුව උත්තරයක් ආවා. මොකද්ද? වන්දනාවට ගිහිල්ලා ඔන්න දජග්ග සූත්‍රය ඇහෙනවා. අන්න ඒ වගේ තමයි ඉතින් එන්නේ. ඒ වගේ මුකුත් නොකර ඉඳීමේ ප්‍රතිපදාවක් දිනු කරගන්න බලන්න. ඉතින් ටිකෙන් ටික ඔය එන යෝජනා චෝදනා කාගෙන්ද කියලාත් බලන්න.
අතක් කෙසේ වෙලා තිනව ස්වාමීන් වහන්සේ, මහේෂා අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
හොඳමයි, ඇහෙනවද?
ඔව් ඇහෙනවා, කියන්න.
මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. මට මේ මම දැන් භාවනා කරන්න පටන් ගත්තම සාමාන්‍ය මට පැයක් පමණ මම මේ ටයිම් එකකට පුරුදු වෙලා තියෙනවා. ඒ පැය යනකොට මට සාමාන්‍යයෙන් මම ආපහු භාවනාව නතර වෙනවා. මම සාමාන්‍ය ටිකක් සතුටින් මම කරගෙන ගියා කාලයක්. මට දැන් ඔය මේ කෝවිඩ් එක ආවට පස්සේ මාසයක් විතර භාවනා කරගෙන යනකොට මට තේරෙනවා නිකන් මං හොඳට මං බොහොම තැන්පත් වෙලා දැන් භාවනාවේ ඉන්නකොට ඊට පස්සේ මං දන්නේ නැහැ මට සෑහෙන වෙලාවකට ගිහි පස්සේ මට ඔන්න ආපහු මට මං දැන් يعني මට දැනීම එනවා. ආවහම මම හිතනවා නින්ද ගියාද නැත්තම් මට මොකද්ද උනේ කියලා මට හිතා ගන්න ටිකක්. දැන් මං ඒ වෙලාවේදී මම ඒක ගැන හිතනවා දැන් මට නිින්ද ගියාද නැද්ද හැබැයි මට දුකක් හිතෙන්නේ නැහැ. ආ භාවනාව කැඩුනද එහෙම මොකුත් හිතෙන්නේ නැහැ. මට එකම දේ යන්නේ දැන් මට නිින්දද ගියේ නැත්තම් මට මොකද්ද උනේ. ඉතින් පළවෙනි දවසේ මං ඒක එහෙම හිතලා මං හිතුවා ඊළඟ දවසේ මං බලන්නම්කො කරනකොට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඊළඟ දවසෙත් කරහම ඊළඟ දවසෙත් එහෙම ඒ දේම වුණා. ඊට පස්සේ මං මට දැන් ටිකක් පොඩි හැබැයි දවස් 3ක් විතර ගියාට පස්සේ මට කම්මැලිකමක් ආවා. අම්මා ඒක හරියන්නේ වැඩක් නෙමෙයි. දැන් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ওই ප්‍රශ්නේ අහන්න ඕනි. මේ මොකක්ද දැන්නේ මේ වෙන්නේ කියලා මට දැන් අහන්න කෙනෙකුත් නැති නිසා මං ටික දවසක් භාවනා නොකර හිටියා. දැන් මට පොඩි කම්මැලිකමක් ආවා ඇත්තටම. භාවනා කරන වෙලාව ආවම මට වෙන වෙනම ඔලුවට එනවා ආ නෑ ඔය වැඩේට වැඩි උනා මේ වැඩේ කරනවා ඒ වගේ. ඉතින් ඔහොම ඔහොම ඉඳලා ඊට පස්සේ තුවා දැන් මේක හරියන්නේ නැහැ කොවිඩ් එක කිව්වා. දැන් මං ඉවර වෙයි ඉවර වෙයි මේක ඉවර වෙලා මං ස්වාමීන් වහන්සේ කෙනකින් අහනවා කිව්වා හිටියා. දැන් මේක ඉවර වෙන්නෙත් නැහනේ. ඊට පස්සේ තුවා බෑ දැන් භාවනා කරන්නත් ඕනේ කියලා ආපහු කරන්න පටන් ගත්තා. පටන් ගත්තත් ඕක හැමදාම ඊට පස්සේ දැන් බ්‍රේක් එකකට පස්සේ ආපහු පටන් ගත්තත් ඒ දේම වෙනවා. දැන් බොහොම හොඳයි. බොහොම හොඳට සමාධි වෙනවා ඔක්කොමත් හරි. ඊට පස්සේ මොකක්ද උනේ කියලා මන් දන්නේ. හැබැයි මට අවදි වෙ අව නින්දක් නෙමෙයි මම ඉන්න විදියටමත් ඉන්නවා. මං සමහරවිට හෙල වෙන්නේ නැහැ. මට පැයක් විතර හෙල වෙන්නේ නැතු ඉන්න පුළුවන්. යෝග ඉතින් දැන් දිගටම වෙනවා. ඉතින් මං වෙන්න ඇරලා ඉතින් ආපහු අවදි වෙච්ච වෙලේ ඉඳලා ආපහු මං ඉතින් භාවනාව කන්ටිනියු කරනවා. මට හිතා ගන්න බෑ දැන් මොකද්ද වෙන්නේ, කේහෙමද කරන්න ඕන කියන එක. ස්වාමීන් වහන්සේ මට පිළිතුරක් ලබා දෙනවා නම් මේ බොහොම මේ ටින්
හොඳයි. ඉතින් ඔය දැන් මතුවිය යුතු ප්‍රශ්නයක් තමයි මතුවෙලා තියෙන්නේ. කමක් නැහැ. දැන් කෝවිඩ් වලිනුත් කොහොම හරි මේ හොඳක් වෙලා වගේ මට පේන්නේ. ගෙදෙට් වෙලා භාවනා කරන්න පුළුවන් වෙලාද කොහෙද ඔය කියන විදිහට. ඉතින් මේ ඒවනුත් අපිට ප්‍රයෝජනෙට අරගන්න පුළුවන් ඇටලුවක් නැහැ. දැන් අපිටත් මේ දවස්වල නැවතත් අර පරණ විවේකය ඇවිල්ලා තියෙනවා. දැන් කාටවත් එන්න දෙන්නෙත් නැහැ. ඔක්කොම වහලා කියලා ලොකු බෝඩ් එකකුත් ගාලා තියෙනවා දොරටුවේම. ඉතින් කිසි ගැටලුවක් නැහැ. කවුරුත් මේ කරදර බාධක නැහැ. ඉතින් මේ වගේ කාලෙක මොකද කරන්න පුළුවන්? මේ වගේ දෙයක් සමුන්ට බොහොම ගෙදර ඉඳලේ පහසුවත් එක්ක ටිකෙන් ටික පුරුදු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් දැන් ඔය ප්‍රශ්නේ ගැන කිව්වොත් ඕක ඉතින් ඇත්තටම මේ දන්න තැන දන්නේ නැහැ කියන එකනේ උතන තියෙන ප්‍රධානම ගැටලු. ප්‍රධානම ඉස්මතු වෙලා තියෙන ප්‍රධානම දේ තමයි දන්නේ නැහැ කියන එක. ඉතින් දන්නේ නැති දේ හොඳයි. දැනගත්ත ගමන් මොකද වෙන්නේ? දැනගත්ත ගමන් අන්න හැම වෙලේම අන්න අපේ accounts ක්‍රියාත්මක වෙනවා. ඔය දැනගත්ත ගමන්නේ ඔය ප්‍රශ්න ටික එන්නේ. දන්නේ නැති කාලේ ඔය ප්‍රශ්න ටික නැහැ නේද? දන්නේ නැති අවස්ථාවේදී ඔය ප්‍රශ්න කිසිවක් එන්නේ නැහනේ. අන්න දැනගත්ත මොහොතේ ඉඳලා එනවා. මොකද්ද මේ වුනේ? කවුද? මොකද්ද වුනේ? නිින්ද ගියාද නැද්ද කියලා ඔන්න ඔය විදිහේ ප්‍රශ්න ටිකක් එනවා. ඉතින් ඇත්තටම මේක අපි දන්න තැනින් පටන් ගත්තට නොදන්න තැනට තමයි අපි ටිකෙන් ටික අරගෙන යන්නේ. මොකද දන්න තැන නිවන කියන එක නැහැ. දන්න තැන නිවන කියන එක නැහැ. නොදන්න තැනක තමයි ඒක තියෙන්නේ. දන්න තැනක තියෙනවා නම් ඉතින් ඔය සාමාන්‍ය භාවනා කරන්න ඕනේ නැහනේ. අනේ ඊට කලින් හම්බෙලානේ එන මේ කඩේට වගේ යනකොට මෙන්න නිවන කියලා හම්බෙන්නේ ඊට තියුණා. එහෙම හම්බුන්නේ නැහනේ. ඒ වෙනුවට නොදන්න තැනක තමයි මෙන්න මේ නිවන කියන එක තියෙන්නේ. ඉතින් අර දන්න තැන ඉඳලා නොදන්න තැනට අපිව අරගෙන යනවා. දැන් ඔය මොහොත ගැන කල්පනා කරන්න ඔය වාඩි වෙලා අර යම් කිසි වෙලාවක ඔන්න ලයිට් එක නිවුණා වගේ නොදන්න ස්වභාවයකට යනවනේ. ඊට පස්සේ ආපහු ඒ ලයිට් එක පත්තු වෙනකන් ආපහු ඒ දැනුවත් භාවය එනකන් ගත වෙච්ච කාලය කිසිම කරදරයක් බාධකයක් කෙලෙසයක් මොනම දෙයක්වත් නැහැ නේ. මොනම දෙයක්වත් නැහැ. ඉතින් බලන්න ඕක කොච්චර වටින දෙයක්ද, ඕක කොච්චර අමාරුවෙන් උපයගත්ත දෙයක්ද කියන. කාලයක් තිස්සේ උත්සාහවත් වෙලා, කාලයක් තිස්සේ කටයුතු කරලා අමාරුවෙන් උපයගත්ත දෙයක්. උපයගත්තට මොකද, අන්න අපි යන්තම් කල්පනාව ආවට පස්සේ යන්තම් අර ලයිට් එක පත් වුණ ගමන් මොකද කල්පනා කරන්නේ, අන්න මේ මොකද වුනේ, මේ කොහෙද වුනේ, නිින්ද ගියාද, ওই විදිහට නොයෙකුත් ප්‍රශ්න ගැටලු අපිට මතුවෙනවා. ඉතින් ඒක වරදක් දෝෂයක් කියන්න බෑ, ඒක ස්වභාවිකයි. ඒක සාමාන්‍ය මතුවේ යුතු ප්‍රශ්නයක්. ඉතින් මතුවේ යුතු ප්‍රශ්නයක් තමයි ওই මතුවලා තියෙන්නේ. නමුත් දැනගත යුතු තමයි ඔය තව ඔතෙන්ට යන්න තමයි ඔච්චර කාල දැඟලුවේ. අනේ දැඟලපු එකේ ප්‍රතිඵලයේ විදිහට තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ආපු එක නැවත නැවත වැඩි වැඩි වේලාවක් එහි ගත කරනකොට ඒ දැනුවත්භාවය ටිකෙන් ටික වර්ධනය වෙලා එනවා. ඒ කාලේ වැඩිපුර ඔකට යොමු වෙන්න ඕනි. කම්මැලි වෙන්න කාලයක් නෙමෙයි අතරම ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙනුවට දැන් මේ අහුවෙච්ච වෙලාවේ ගමන යාගන්න සුදුසු අවස්ථාවක්. පාර පහසුවට තියෙන වෙලාවේ වටපිට බල බල ඉන්නේ නැතුව ගමන යා යුතු අවස්ථාවක්. ඉතින් ඒකට අවස්ථාවත් ගැළපිලා ඇවිල්ලා තියෙනවා, කොවිඩ් උත් ඇවිල්ලා තියෙනවා, ඔක්කොම ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැළපිලා ආපු මොහොතත් ප්‍රයෝජනෙට අරගෙන බලන්න මොකද්ද මේක තව ටිකක් වැඩි වැඩියෙන් මට අත්දකින්න පුළුවන් වෙයි. ඔය කම්මැලි කතා අනම් අනම් එනකොටත් කියන්න, මේක මේ මෙච්චර කාලයක් කරලා ලබාගත්ත ප්‍රයෝජනේ, අන්නේ ප්‍රයෝජනේ නැවත නැවත ලං කරගන්න, වැඩි වැඩියෙන් ඒ පිළිබඳ අවස්ථාවක් ලබා ගන්න, වැඩි වැඩියෙන් ඒ විදිහට කාලය ගත කරන්න මට පුළුවන් ද කියලා උත්සාහවත් වෙන්න. ඉතින් එහෙම උත්සාහ කරනකොට තේරෙනවා අර පළවෙනි දවසේ තිබුණ තරම් අකරතැබ්බයක් දෙවෙනි දවසේ තිබුණ නෑනේ දැන් ප්‍රකාශය හැටියට. අන්න ඒ විදිහට නැවත 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 කරනකොට තමුන්ටම තේරෙන්න පුළුවන් මොකද්ද මේක, මේ උපයගත්ත දෙයක්, අමාරුවෙන් රැස් කරගත්ත දෙයක්. ඉතින් ඒක ප්‍රශ්න නගන්නේ නැතුව මම මේක වැඩි වැඩියෙන් කාලය ගත කරනවා කියලා තමුන්ටම දැනීමක් එන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි හුරු කරගන්න ඕනි. ඉතින් එහෙම හුරු කරලා බලන්න. එතකොට හරි යෝග.
මේ ස්වාමීන් වහන්සේ මම තව චූටි දෙයක් එකට මේ අහන්න. දැන් මට පළවෙනි සැරේ දැන් එහෙම වුණාම මං හිතන්නේ මං සෑහෙන වෙලාවක් එහෙම ඉඳලා ඊට පස්සේ තමයි මට අවදි වෙනවා වගේ වෙන්නේ. ඊට පස්සේ ඊට එකකින් මගේ වෙලාව හරි දැන්. මම පැයයිනේ එක වරකට පැයයි මං මෙඩිටේෂන් වලට වාඩි වෙන්නේ. මම දන්නේ ඇයි කියලා ඒක දැන් එහෙම වෙලා. මේ ඊට පස්සේ ඉතින් මං මගේ වෙලාව ඉවරයි. හැබැයි මං ඒ ඉවරයි කියලා දැනගන්න ඉතින් වෙලාව ඉවර වෙලා කියලා මට සංඥාවක් එනවා. සංඥාව එනකම් මම දැන් හිතනවා ආපහු නම් නිදාගන්නේ කියලා. මං උදටම අවදි කරගෙන බලනවා වච්ෆුල් වෙනවා, මට නිින්ද යනවද නැද්ද, නිින්ද යනවද නැද්ද කියලා. මං ඊට පස්සේ මං හිතන්නේ මට අරමුණ නැහැ දැන් ඉතින් මං බලගින් නිින්ද යනවද නැද්ද කියලා. ඉතින් එතන මට පොඩි වැරද්දක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මං ඒතකොට මොකද්ද කරන්න ඕන? ඒ ඔක්කොම අතහැරලා ආපෝ භාවනාවේ අරමුණට යන එකද කරන්න ඕනේ?
සාමාන්‍ය වෙනදා කරන විදිහට ඒ සිහිය පීටවගෙන යන දේ තමයි කරන්න වෙන්නේ. වෙන මොකුත් කරන්න ගියොත් ඒතර අවුලක් එනවා. ඉතින් සිහිය පීටගෙන ගිහිල්ලා ඉබේනේ දැන් ඔය ගියා කියන තැනට ගියේ, ඔය නොදැනුණා කියන තැනට ගියේ. ඉතින් ඒතර මොකුත් කරලා ගියපු ගමනක් නෙමෙයිනේ. ඉතින් ඒ සුපුරුදු විදිහටම යන්න. අර එකපාරක් මහත් එකයිලා ඔය කතාවම බොහොම ආවේගශීලීව කියනවා. සොයනද මම මේ වැඩේ හොඳට කරගෙන ඉඳියා. මම මේ නාස්සේ ඔන්න දැන් හුස්ම වදිනවා, ඔන්න පිට වෙනවා, ඔන්න හුස්ම වදිනවා, ඔන්න පිට වෙනවා. එකපාරට සොයනද මට මොන වුණාද දන්නේ, මොන වුණාද දන්නේ. බලනකොට විනාඩි 40ක් විතර ගිහිනන්නේ සොයනද බලන්න ගියා. දැන් හෙන්න ආරවුලක්. ඉතින් අමාරුවෙන් බොහොම අමාරුවෙන් කියන්න උත්සාහ කරා මේක මේ වැරදිලා නෙමෙයි හරි ගිහිල්ලා තියෙන්නේ කියන එක කියන්න උත්සාහ කරා. ඉතින් ඒ විදිහට බලන්න අර වෙනදා කරපු විදිහටම සිහිය පීටව ගන්න. අනිත් එක ඔය පැයේ කතාවක් නැවත නැවත කියනවනේ, පැයක් කියලා. ඒ පැය ඉවර වෙලා මොකක් හරි විදිහට නැගිට්ටාට පස්සේ බලන්නකෝ සිහිය පීටවන එකට මොකද වෙන්නේ කියලා. මගේ සිහිය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඊට පස්සේ පැය ඉවර වෙලා වෙන වැඩේට, වෙන මොකක් හරි වැඩකට යමු වෙනවා නම් අන්නේ වැඩේට යමු වෙනකොට මං ඒ වැඩේ පිළිබඳ සිහිය පවත්වන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒ වැඩේ ඉවර වෙලා තව වැඩකට යමු වෙනකොට ඒ වැඩේ ගැන සිහිය පවත්වන්න පුළුවන්ද කියලා. අන්න අර ඒ විදිහට දැන් අර පැයේ කතාව ඔය නිකන් වාඩි වෙලා ඉන්න අර්ථෙම්මනේ කියන්නේ. එහෙම නෙමෙයි. එතනින් නැගිටලා පස්සේ එතනින් එහාට ඊළඟට මොකද්ද කරන්නේ, මොකද්ද මේ වැඩේ පිළිබඳව කියන එක සිහිය පීටවන්න උත්සාහ කරනකොට එහෙම ගත්තොත් ඔය පැයේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ පැයත් හොඳයි. හැබැයි එතනින් එහාට ගියාම පැය තව 18ක් විතර දවසෙත් ඔය වැඩේම කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා බලන්නේ යුතු දේ තමයි මොකද්ද යම් යම් වැඩක් කරනවාද, ඒ වැඩේ සිහියෙන් කරන්න උත්සාහයක් තමයි ගන්න තියෙන්නේ. අපේ මේ කරන වැඩේ මොකද්ද? මේ සිහිය පිහිටවන වැඩක් තමයි කරන්නේ. ඒක තමයි අපි කරන වැඩේ. ඒකෙන් අපිව ගමනක් අරගෙන යනවා. ඉතින් ඒ වැඩේ තේරුම් ගන්න ඕනේ පළවෙනිම දේ. ඒ මොකද්ද? පරයන්කේ වාඩි වෙලා ඉඳියත්, සක්මන් කරත්, ඊළඟට වෙන වෙන වැඩක් කරත් මොකද්ද මම කරන්නේ? සිහිය පිහිටවන වැඩේ. දැනුවත් භාවයක් ඇති කරගෙන ඒ යොමුලා ඉන්න වැඩේ තමයි මම කරන්නේ. අනේ ඒක නිවැරදි කරගත්තාම තේරෙනවා පෑයක් නෙමෙයි පෑ භාගයේ ඉඳියත් ඒ වෙන වැඩකට ගියත් අන්න මගේ සිහියට මොකද වෙන්නේ, මගේ දැනුවත් භාවයට මොකද වෙන්නේ කියලා දැක ගන්න පුළුවන් වුණොත් ඔය ගමන ඊට වැඩි හොඳට පහසුවෙන් යා ගන්න පුළුවන්.
නිර්වාණ ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි.
තවත් කාතක් ඉසවි තිබෙනවා ස්වාමීන් වහන්සේ. මම නාමන්ත මහත්මයාට ඉල්ලා සිටිනවා අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි. මේ මට තියෙන ප්‍රශ්නේ, මම දැන් සාමාන්‍ය වැඩ කටයුතු කරද්දී ඉරියව්ව, ඒ කියන්නේ කය ගැන මෙනෙහි කරනවා, කය ගැන කය දකිනවා, ඉරියව්ව දකිනවා. එහෙම දැකලා දකිනකොට ඉරියව්ව මාරු වෙනකොට මේ හිඩැසක් අර හිස්තැනක් වගේ පේනවා. ඒ පේන වෙලාවට මට මේ තේරෙනවා එතනදී මගේ හිතේ ග්‍රහණයක්, ඒ කියන්නේ රාග ද්වේෂ මෝහ මොකක්වත් නැති හිස්තැනක් එතන මතුවෙනවා කියලා. ඉතින් ඒක මට මේ බොහොම ප්‍රණීත විදියට දැනෙනවා. ඉතින් දැන් ක්ෂණිකව මම අර ඒ හිඩැස තුළ හිත පිහිටන්නයි, හිත විසිරෙ මේ පැතිරලා යන්නයි තියෙන අවකාශය ගොඩක් ලොකු ප්‍රමාණයක් කියලා දැනෙනවා. ඒ කියන්නේ ඒක අර භාවනාරමුණ වෙන මේ කය රියව්ව නැත්නම් කය ස්පර්ශය කය දකින දෙයට වඩා අර හිඩැස තුළ ලොකු ප්‍රණීත බවකුයි පැතිරෙන ව්‍යාප්තියක් වගේ අවස්ථාවක් තියෙනවා කියලා දැනෙන නිසා මට ඒකේ මේ අතිශයින් ප්‍රණීත බවක් දැනෙනවා. ඒකට හරි කැමැත්තකුත් දැනෙනවා. මේ මට හිතෙන්නේ මේ මූලික අරමුණට ඒක තෝරගෙන මේක අයින් කරනවා කියලාත් හිතන වෙලාවල් තියෙනවා. මේ එහෙම 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 මන් ටිකක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ අර මට ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අදත් කිව්වා වගේ ෂණ මාත්‍ර නිවන වගේ ස්වභාවයක්, එහෙම නැත්නම් නිවනේ මේ පූර්ව ලක්ෂණයක් වගේ එකක් තමයි මට තේරෙන්නේ. මෙතන මොකක්වත් මම කියලා පැනවෙන්නේ නැති නිසා ඒක සනීප බවක් දැනෙනවා. එහෙම එතනදී කොහොමද ස්වාමීන් වහන්සේ හිඩැසට මේ අනුග්‍රහයක් දක්වන්නේ දිගින් දිගට යනකොට, කරගෙන යනකොට? ඒකයි දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි, තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් දැන් ඕකේදී අනුග්‍රහයක් විදිහට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මොකද්ද? දැන් අර ආයාසයෙන් පිහිටෝගත් සිහිය ටිකෙන් ටික ওই විදිහට වර්ධනය වෙලා එනකොට අර අර විදිහේ ගලනේ නැත්තම් මේ හිස්තැනේ, එහෙම නැත්තම් මේ ක්‍රියාවලියේ පහසුව වැටහෙන්න ගන්නවා. ඉතින් ඒක තමයි ඔය කියන්නේ. ඉතින් අපි කල්පනා කරනවා අර පරණ පුරුදු විදිහට නැවතත් කයටම ගන්න ඕනේද කියන වගේ ගැටලුවක් නේ උතන තියෙන්නේ. දැන් මේ ප්‍රතිපදාවේ තියෙන මේක තමයි, මේ ප්‍රතිපදාවේ තියෙන ඒ කියන්නේ කොහොමද කියන්නේ දක්ෂකම තමයි මේක කරන කෙනෙක්ට ටිකෙන් ටික තමුන්ගේම ශක්තියක් දියුණු වෙලා එනවා. කාගෙනවත් අදහසක් අපේක්ෂාවක් තියාගන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ මේ විදිහ කරගෙන යනකොට. ඉතින් ඒ ශක්තිය ඔය ප්‍රකාශය ඇතුලේ තියෙනවා. මොකද්ද කියනවා? මට මේකේ පහසුවක් දැනෙනවා. මට මේකේ පහසුවක් දැනෙනවා. මම මේක දෙතුන් පාරක් කළාත් තියෙනවා. මට ඒ පහසුව අත්විඳලා තියෙනවා මම. නමුත් මම නැවත ගත යුතුද කියලා තමයි ওই මහත්තයාගේ තියෙන ප්‍රශ්නේ.
ඉතින් සොයිනස් අවසර අවසරයි ස්වාමීනාස. මේ මට මම ඇත්තටම හිතේ කැමැත්ත ඇති වෙන විදිය මම බැලුවා. කැමැත්ත ඉන්නේ අනිත් පැත්තට. කය ගැන අරමුණ නැතුව ඊ හිස්තන මතු වෙන තැන් බල බල ඉන්න තමයි මගේ හිතේ ආසාවක් ඇති වෙන්නේ. ඒක ටිකක් හදට තේනවා. ඒ කැමැත්ත මේක හරි මේ විශේෂ අත්දැකීමක්. මේක මම අනිත් අත්දැකීම් එක්ක සාපේක්ෂව මේක ගොඩක් වටිනා වගේ අදහසක් එනවා.
ඉතින් අර මුලින් කරපු දෙයත් පොඩි වෙහසක් තම බවට පත් වෙනවා. දැන් ආයාසයෙන් කරන්න ඕනේ ගතියක් තියෙනවානේ අපි කයට දානවා නම් ওই අවස්ථාවේදී. ඒ වෙනුවට අර හිස්තනත් එකේ ගලණයත් එක ඉන්න එක බොහොම පහසුවක් විදිහට දැනෙනවා. ඉතින් ඒ දැනෙන්නේ තමන් තුළින්ම මේ ශක්තිය දිනු වෙලා එන හින්දා. එතකොට දැන් ඔය කරපු කෙනෙක් කියන ප්‍රකාශයන්නේ ඕක. එතකොට අර මුලින් අර විදිහට පටන් ගන්නතර මොකද? මෙන්න මේ විදිහ පහසුවක් දැනුණාට පස්සේ මගේ හිතම කියනවා මොකද්ද? මෙන්න මේ පහසුවත් එක්ක යන එක මට ලේසි. ඒ පහසුවත් එක්ක ඉන්න එක සැනසීමක් තියෙනවා. අර ආයාසයෙන් කයට දාන එක, ඒ ඉරියව්වට දාන එක වෙහෙසක් තියෙනවා කියලා දැන් ඔය මහත්යාගේම ප්‍රකාශය ඇතුළේනේ තියෙන්නේ. අන්න මොකද වෙන්නේ, තමන් ඇතුළෙන්ම ශක්තියක් දිනු වෙලා එනවා. මේ හරි මාර්ගය මොකද්ද, හරි වැරද්ද තෝරා ගන්න පුළුවන් ශක්තියක් දිනු වෙලා එනවා. ඒක දිනු වෙලා එන්නේ මේක කාලයක් තිස්සේ ප්‍රගුණ කිරීමෙන්, කාලයක් තිස්සේ මේ අත්දැකීම ලබා ගැනීමෙන්, කාලයක් තිස්සේ සාකච්ඡා කිරීමෙන්, කාලයක් තිස්සේ ප්‍රකාශ කිරීමෙන් තමයි ඒක දිනු වෙලා එන්නේ. නමුත් එහෙම දිනු වෙලා අහම අන්න ඒ ශක්තියට අපි ඉඩ දෙන්න ඕනේ ටිකෙන් ටික. ඒ ශක්තියට තව ටිකක් අපි ඉඩ දෙන්න ඕනේ. ඉතින් ඒ තමුන්ගේ හිත ඇතුළෙන්ම කියනවා අන මේක පහසුයි කියන එක. ඒ විදිහට යන එක පහසුයි කියන එක. මේ හිස් ස්වභාවයත් එක්ක ඉන්නකොට කිසිම අතතියක් මට ඇති වෙන්නේ නැහැ. කිසිම වෙහෙසක් මට ඇති වෙන්නේ නැහැ. එන්නේ ඒක මට පහසුයි කියන දැනීම මහත් ඇතුළින්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දැනීම ඒ මේ ප්‍රතිපදාවත් එක්ක දියුණු වෙන ශක්තියක්. දැන් අර කලින් ප්‍රකාශවලත් ඒ ප්‍රශ්න ඇතුළෙම උත්තරේ සැඟවිලා තියෙනවා. ඒගොල්ලන්ගේ කටින්ම කියවෙනවා. නමුත් අර ඒක හරියටම නිකන් හරියටම විශ්වාස නැහැ වගේනේ ওই ප්‍රශ්න අහන්නේ. අනේ ඒ වගේ දැන් මෙතනත් මේ උත්තරේ තියෙනවා. මොකද්ද? මට ඒකත් එක්ක යනකොට පහසුවක් තියෙනවා කියන එක දැනিলা තියෙනවනේ. අනේ මේ විදිහට මේ ප්‍රතිපදා වඩනකොට මොකද වෙන්නේ? මේ තමුන්ගේ හිත විසින්ම තමුන්ට පාර පෙන්නලා දෙනවා. මේ කාලයක් දිස ප්‍රගුණ කරනකොට තමුන්ගේ හිත විසින්ම තමුන්ට පාර පෙන්නලා දෙනවා. ඔය අචාන් සාස්වාමීන් වහන්සේද කොහෙද කියන එක්තරා අවස්ථාවක මේ අපි යම්කිසි මේක දිනු කරගෙන යනකොට අපේ හිතේ ශක්තියක් එනවා. මොකද මේ හිත විසින්ම අපිට පාර පෙන්නලා දෙනවා. හිත විසින්ම පාර පෙන්නලා දෙනවා. හිත විසින්ම පාර පෙන්නලා දෙනකොට අපි එහෙම ඒ ශක්තියට ඉඩ දෙන්න ඕනේ. ඒ ශක්තිය දිනු කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. නිවැරදි මාර්ගේ හරි වැරද්ද මේ ඇතුළතින්ම පෙන්නලා දෙන්න ශක්තියක් අපි තුළ දිනු වෙලා එනවා. නැත්තම් කරන්න බෑනේ මේක. නැත්තම් බාහිර කෙනෙක් හැම වෙලේම ඉන්න බෑ කොයිකද හරි වැරද්ද කියලා පෙන්නන්න. ඒ වෙනුවට තමන්ගේ ඇතුළෙන් දිනු වෙලා එනවා. ඉතින් ඒ සඳහා තව තව ඉඩ දෙන්න. ඒ ස්වභාවික ගලණයට ඒ යම් කිසි පහසුවක් තියෙන එකට තව තව ඉඩ දෙන්න. ඉතින් ඔහොම ඉඩ දීගෙන යනකොට දවස ගන්න බුදුරජාණන් වහන්සේ ලේබලයක් ගහනවා. මොකද්ද? අන්න මේ මිනිස්සයා ආපහු ඕනේ නැහැ. මෙයාට තනියෙන් වුණත් ගමන යන්න පුළුවන් හැකියාවක් මෙයාගේ තියෙනවා කියලා. කොහේ ගියත් පාර වරද්ද ගන්නේ නැතුව හරි පාරේ යන්න පුළුවන් හැකියාවක් මෙයාට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ලේබලයක් ගහනවා. ඉතින් ඒ ලේබලේ ගහන්න යන පාරට තමයි අපි වැඩිලා ඉන්නේ. ඉතින් එහෙම ටිකෙන් ටික කරගෙන යනකොට ওই විදිහට තමන් තුලින්ම ඒක නිවැරදි වෙලා එනවා. නැවත නැවත කිරීම තුලින්ම නිවැරදි වෙලා එනවා. ඒ අත්දැකීම තුලින්ම නිවැරදි වෙලා එනවා. ඉතින් අර කලින් අර නදීප් මහතෙරග වගේ මුකුත් නොකර ඉන්න ස්වභාවයන් ඔය කියන්නේ. අනේ මුකුත් නොකර ඉන්න ස්වභාවයට ඒ තියෙන පහසුවත් එක්ක ගලණයත් එක්ක ඉන්න ස්වභාවයට මේ අවස්ථාව දෙන්න කියලා අපි කියමු.
එහෙම තමයි. දැන් මේ අනිත් සියලු වැඩ ගැන පුදුම විදිහේ අලසකමක් උදාසීනකමක් ඇවිල්ලා තියෙන්නේ. මොකද මේක ඒ ඔක්කොටම වඩා ප්‍රණීතව මේ මතුවෙන බවක් පේනවා.
ඔය ඒවා කරත්
සාමාන්‍ය ජීවිතයේදී
ඔය ඒවා කරත් ඔය පහසුව තියාගෙනම කරන්න පුළුවන් හැකියාවක් දිනු කරගන්න පුළුවන්. ඒවා කරත් දැන් අර පහුගිය දවසක අපි අර පොඩි ස්වාමීන් වහන්සේලා පිරිසකට මේ මොනවද මේ වැඩසටහනක් කරා. ඉතින් අර මේ ඒ ස්වාමීන් වහන්සේලා පිරිස මේ මොනවද පැපිලියානේ පිරිවෙනක සුනේත්‍රා දේවී පිරිවෙනේ ඒ ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට දැන් ඔන්න මොකද්ද මේ අපේ ධම්ම සාගර හාමුදුරුවෝ එදා ගිහිල්ලා මොකක් හරි සතිමත් ක්‍රියාකාරකමක් කරනවා. දැන් බොහෝම උනන්දුවෙන් මේ කලබලේ දැන් අර ක්‍රීඩාව ගැන උනන්දුයි. ඊට පස්සේ ඒ අතරේ කෝපි එකක් ගෙනහලා බෙදුවා. කෝපි එකක් ගෙනහලා බෙදලා දැන් ඔන්න කට්ටිය බිබී අර ක්‍රීඩාව කොහොම හරි කළා ඉවර කළා. දැන් ඔන්න සාගර හාමුදුරුවන්ගේ අවස්ථාව ඉවර කළා. ඔන්න දැන් මං ඊට පස්සේ ඇහුවා දැන් මේ කෝපි එකක් බිව්වා මතකද කියලා. අන්න එතකොට කියනවා කෝපි එකකුත් බිව්වා නම් තමයි කෝපි එක මොන රහද. දැන් ඉතින් අර කට වචනේට කියන කෝපි රහනේ කියලා. ඊට පස්සේ ඇහුවාම කෝ අපිට ඒක ගැන අවධානයක් යොමු කරන්න එච්චර හැකියාවක් ලැබුණේ නැහැ. අරකට යොමු වෙලා නින්දියේ කියලා කිව්වා. නමුත් ඇත්තම දේ තමයි මොකද්ද අර ක්‍රීඩාව කරන අතරෙත් අර තමුන්ගේ ගැන අවධානය මේ යන ක්‍රියාවලිය ගැන අවධානය තියන්න පුළුවන්. ඉතින් අර වෙහෙස මේ ටිකෙන් ටික ඒ තියෙන වෙහෙස අඩු වෙලා යන ස්වරූපයක් දකින්න පුළුවන්. ඉතින් ඒකෙන් ඉඳ බලන්න වැඩ කරමින් උනත් ඔය පහසුව තියාගෙන වැඩ කරන්න පුළුවන්. නොකරම ඉන්නවා කියන අදහස නෙමෙයි. ඒ වෙනුවට වැඩ කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තොත් එන්න ටයිම් ටේබල් එකක් බොහොම උදේ පාන්දර විවේක ගන්න වෙලාවක් බොහොම සුළු පැය ගානනේ තිබුණේ. බොහොම වැඩ රාජකාරී. මේ එක මිනිස්සෙක් හොයාගෙන යනවා සමහර විට හැතැම්ම ගණන් මේ පයින්. ඒ යන්නේ කොහොමද? අන්න මේ කය යනවා කියන පාසුවත් එක් යනවා. තියාර මනුසය ගිල හම්බුනා නැතා කියලා වෙහෙසක් ඇතිවෙන් හේතුවක් නෑ. මොකද හැමවෙලේ මර කරන වැඩේ එනේ පහසුවත් එක්කින් තියගින්ද බල ඒ විදිහට කරන යන්න පුළුවන් ගැටලුවන්න.
එහෙමයි ස්වාමීනි, බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසර ස්වාමීනි, අපි දැන් කාලයත් අවසන්. මම රාජිකාවෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා වැඩසටහන සමාප්ත කරන ලෙස.
ඔව්, කාලෙත් අවසන්, කැස්සකුත් තියෙන එකින්ද අපි නවත්තමු නේද?
ඒක තමයි.
බොහොම ස්තුතියි නදීප්. ඇත්තනු ස්වාමීන් වහන්සේ ආසනීප තත්ත්වයක් තියාගෙන අපි වෙනුවෙන් මේ අපිට කරුණාවෙන් මේ ධර්ම දේශනාව කරලා, ඒ වගේම කමඨහන් පිරිසිදු කිරීම සම්බන්ධයෙන් නමස්කාර පූර්ව ස්තුතිය පුද කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට. මම පත්මනන්දර ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාවක් කරලා ස්වාමින් වහන්සේට වන්දනා කරන්න ඒ කටයුතු කරන්න කියලා.
අවසරයි ස්වාමින් වහන්සේ පුණ්‍යානුමෝදනාව කිරීමට.
හොඳයි.
දජග්ග සූත්‍රය ඇසුරෙන් ඉතා හරවත් ධර්ම දේශනාවකින් අප වෙත අනුශාසනා කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේටත්, අපගේ කමඨහන් ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔබ වහන්සේට, නිස්සරණ වනයේ අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් ඉතා ගෞරවයෙන් දෙපා නමද නමස්කාර කරමි. මේ ඔබ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත්, මේට සහභාගී වුණ සියලු දෙනාටත් මේ කරගත් පින් සසර ගමන නිම කර ගැනීමට හේතු වේවා. සියලු දෙවි දේවතාවුන් සහ භූත කොටස් මියගේ ඥාතීන්ට පින් පැමිණීමට එක්තාවතාච ආදී ගාථා කීමට අවසරයි.
හොඳයි, කරගෙන යන්න.
එක්තාවතාච අම්මේහි සම්පත.